දෛහි මනං මහා සංඝරත්නය අවසරයි. අපි මේ වෙනකන් කතා කරගෙන ගියේ සබ්බාසව සූත්‍ර දේශනාවේ දස්සනා පහතබ්බා කියන කොටස. මේ කොටස ඉවර කරේ නෑ නේද? කොට කෙටියෙන්ම කිව්වොත් මේ කොටසදී මතක් කරන්නේ මේ ටික අපි සම්පූර්ණ අවසන් කළේ නැහැ. මේ වැරදි විදියට මෙනෙහි කිරීම නිසා කොයි වගේ කෙනෙකුටද මේ අසෘතවත් පෘථග්ජන කෙනෙක් ඉන්නවා, ඒ කෙනා ආර්යයන් වහන්සේලාව දකින්න යන්නේ නැහැ, ආර්ය ධර්මයේ අදක්ෂයි, එහි නොහික්මුණු කෙනෙක්, ඒ කෙනා වැරදියට මෙනෙහි කරනවා. ඒ විදියට වැරදියට මෙනෙහි කිරීම නිසා නූපන්නා වූ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වැඩෙ උපදිනවා. ඒ උපන්නා වූ ආශ්‍රව වැඩෙනවා. ඊට පස්සේ මතක් කරන්නේ ඊට පස්සේ මේ කෙනා මෙහෙම මෙනෙහි කිරීම නිසා මේ වැරදියට එතකොට ඒ මෙනෙහි කරන්න පුළුවන් ආකාරයක තමයි ඊළඟට විස්තර කරන්නේ. අහෝසින්නකෝ අහං අතීත මද්ධානං, ওই විදියට. ඒ ටික තමයි අපි කතා කරගෙන ගියේ නේද? එතකොට මේ විදියට ඒ වැරදි මෙනෙහි කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාවයි දැන් අපි මේ කතා කරගෙන ගියේ. එතකොට මේ ආශ්‍රව තුන උපදින ආකාරය ගැනනේ විශේෂයෙන්ම මෙතන කිව්වේ. කාමාශ්‍රව, භවආශ්‍රව සහ අවිජ්ජාශ්‍රවනි. දිට්ඨාශ්‍රවය ගැනත් ඒ වුණාට විස්තර කරද්දි කියවෙනවා. එතකොට දිට්ඨිය කොහොමද මේ තැන් වල ඇති වෙන්නේ කියන එකත් විස්තරatuව කියවෙනවා. එතකොට ඒ ඇති වෙන්න පුළුවන් ආකාර ටික කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව සහ දිට්ඨි ආශ්‍රව ඇති වෙන්නේ කොයි විදියටද, ඒ කෙනා ඒ ආශ්‍රව ඇති වෙන විදියට කොහොමද මෙනෙහි කරන්නේ කියන කාරණාව තමයි මේ 18 වෙනි ඡේදයේදී විස්තර කළේ නේද? 18 වෙනි ඡේදයේදී සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝති කියලා පටන් ගත්තේ ඒ ටික. එතකොට වැරදියට මෙනෙහි කරනවා මෙන්න මේ විදියට. එහෙම මෙනෙහි කරගෙන යද්දී අන්න අර කලින් කියපු ආශ්‍රව වැඩෙන්න පටන් ගන්නවා. ඒකයි අපි දැන් කතා කරගෙන ගියේ. මේ ටික අපිට අවසන් කරන්න බැරි වුණා නේද? මේ ඡේදය අවසන් කරන්න බැරි වුණා. එතකොට අපි දැන් ඉන්නේ මෙන්න මේ ඒ වැරදි මෙනෙහි කිරීම කරන්නේ කොයි විදියටද, ඒ අවබෝධය අඩු කෙනා ඒ වැරදි මෙනෙහි කිරීම නිසා ඒ කෙනාට එකිනෙක ආශ්‍රවය වැඩෙන්නේ කොහොමද කියන ටික තමයි කතා කරගෙන ගියේ. මතක ඇති දැන් නේද? ඉති මතක් කිරීමක් කළේ මේ වෙනකන් මේ දස්සනා පහතබ්බා කියන කාරණාව ගැන කතා කරපු ටික. මේ හරිය නේද අපි හිතියේ? නේද? මෙතනනේ. ඒ වගේ මතක තියෙනවා. ඒතරහි කියන තැන නේද? ආ. ඉතින් මෙතන කොහොමද පෙළ පාටය තියෙන්නේ? දැන් මේ පේනව ඇති සෝ ඒවං අයෝනිසෝ මනසිකරෝති. අහෝ සින්නුකෝ අහං අතීත මද්ධානං. මේ මම අතීත කාලයේ හිටියද? හිටියේ නැද්ද දන්නෙත් නැහැ. ඒ විදියට සැක ඇති වෙනවා. කින්නකෝ අහෝසින් අතීත මද්ධානං, කතන්නකෝ අහෝසින් අතීත මද්ධානං. එතකොට මේවා ಜಾති ආදී අනුව ඒ වගේම ඒ මම උසට උස කෙනෙක් වෙලා හිටියද, ওই විදියේ ආකාරය අනුව සැක කිරීම. කින් හොත්වා කින් අහෝසින් ওই ටික අපි කතා කරගෙන ගියා. ඊට පස්සේ මෙතන දැන් අපිට කතා ගන්න තියෙන්නේ මෙන්න මෙතන ඉඳන්. පේනවා ඇති. ඒතරහිවා පච්චුප්පන්න අද්ධානං අජ්ජත්තං කතං කති හෝති අහං නුකෝස්මි නෝනුකෝත්මි කින්නුකෝස්මි කතං නුකෝස්මි අයං නුකෝ සත්තෝ කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති කියන මෙන්න මේ ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. දැන් වර්තමාන භවය සම්බන්ධවත් සැක ඇති වෙන්න පුළුවන්. දැන් අතීත ගැන නම් සැක ඇතිවීම ටිකක් හරි සාධාරණයි කියන්න පුළුවන් නේද? අතීතයේ අපිට පේන්නේ නැති නිසා අතීත භවය නේද? අනාගත භවය ගැන සැක ඇති වෙන එක ටිකක් සාධාරණයි කියලා හිතෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වර්තමාන භවය ගැනත් සැක ඇති වෙන්න පුළුවන්. ඒ විදිය ගැන තමයි දැන් මේ විස්තර කරන්නේ. ඒක ගැන තමයි අට කතාවේ විස්තර කරනවා. ඒ කාරණාව ඒතරහිවා පච්චුප්පන්න අද්ධානං කියලා කිව්වේ දැන් මේ ප්‍රතිසන්දිය මුල් කොටගෙන චුතිය අවසන් කොට ඇති සියලු වර්තමාන කාලය අරගෙන තමයි මේ පච්චුප්පන්න අද්ධානං කියන පාඩය යෙදුනේ. අජ්ජත්තං කතං කති හෝති කියලා කිව්වේ තමන්ගේ ස්කන්ධ විෂයෙහි විචිකිච්ඡා සහිත වූයේ වෙයි. මෙතන මේ විචිකිච්ඡෝ කියන පදය හැදුණු විදිය පොඩ්ඩක් කියමු බලන්න කවුරු හරි. මේ දවස්වල ඉගෙන ගන්නවා නේද සමාස එහෙම. කවුද කියන්නේ? සද්දෝ කියලා වචනයක් හැදුවද? කොහෙද හැදුවේ? මොනවාගේද? මොන පාඩමේදීද? සද්දෝ කුලපුත්තෝ. සාමාවෙන් හන්දේ හැදුවේ. ආ බලන්න. කරපු අය ඇතිනේ. කරපු අය. යොම් බලන්න කවුද? හරි. කවුද? කියන්න. ඥාන පෝවිදාය තද්දිත. ඔව්. කොහොමද අර්ථය හැදින්නේ? මොන තද්දිතද? තද්දිත වර්ගවලි වෙලා යනවා. නිත්‍යම කවුද කියන්නේ? පවර චිත්තය තමයි. ඔව්. අස්ත්‍යාර්ථ තද්දිත විචිකිච්ඡා අස්ස අත්තිහිති විචිකිච්ඡෝ. එහෙමයි අස්ත්‍යාර්ථ පැහැදිලිනේ. එතකොට සද්දෝ කියලා වචනේ හැදෙන විදිහම පැහැදිලිනේ. එතකොට විචිකිච්ඡාව ඇත්තේ ඇති තැනැත්තා කියන එකයි තේරුම. එතකොට විචිකිච්ඡෝ හෝති කියලා කියන්නේ විචිකිච්ඡාව ඇත්තේ කුවේයි. පැහැදිලිනේ. ආ එහෙමයි. අපි ඒ තැන්වල එහෙම නැතුව අර්ථ කිව්වොත් එහෙම තමන්ගේ ස්කන්ධ විෂයෙහි විචිකිච්ඡාව වෙයි කිව්වොත් එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. පැහැදිලි නේ? එතකොට එහෙම වුණොත් මේක විචිකිච්ඡා කියලා ස්ත්‍රීලිංගයෙන් ඉන්න ඕනේ. පැහැදිලි නේ? එතකොට විචිකිච්ඡෝ කියලා කියන්නේ මේ පුද්ගලයා සම්බන්ධ විචිකිච්ඡා ඇත්තේ වෙයි. එහෙමයි පරිවර්තනය කරන්න ඕනේ. ඊට පස්සේ ඔන්න සැක ඇති වෙන විදිය විස්තර කරනවා. අහං නුකෝස්මි. මම ඉන්නවද දන්නේ කියලා. අහං නුකෝ අහං නුකෝ අස්මි. මම ඉන්නවද කියලා තමන් ඉන්නවද නැද්ද කියන බව සැක කරනවා. ඊට පස්සේ අහනවා යුත්තම් පනේ තන්ති. කොහොමද ඒක පරිවර්තනය කරන්නේ? මොකද්ද ඒකේ තේරුම? යුත්තම් පන ඒ තන්ති. ඔව්. මේ විදියට සැක කිරීම යුතුයද? මෙහෙම සැක ඇති වෙන්න පුළුවන්ද කියන එකයි මේ අහන්නේ. පැහැදිලිද? ඒ විදියටත් සැක ඇති වෙන්න පුළුවන්ද? ඒක යුතුයද? එහෙම සැකයක් ඇති වෙන එක. ඒක යුතුයද නැද්ද කියන එක ඉතින් මෙතන කතා කරලා තේරුමක් නැහැ. මෙන්න මෙහෙම කතාවක් උදාහරණයකට කියනවා. ඉතින් ඒ මොකද කලින්ම කිව්වනේ මතක ඇති මේ පෘථග්ජන පුද්ගලයා කියලා කියන්නේ හරියට උම්මත්තකෝ විය. එහෙම කියලා කිව්වා නේද? එතකොට උමතු කෙනෙක් වගේ ඒ නිසා ඒ ඕනම ආකාරයක විවිධ ආකාරයේ සැක ඇති වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා තමයි මේ උපමාවත් ඊට පස්සේ අරගෙන කතාව විස්තර කරන්නේ. ඔන්න කියනවා එක ළමයෙක් හිටියා. ඒ කියන්නේ මේ පොන්චි අම්මගේ පුතා. අපි හිතමු ඒ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ අපි A B කියලා කියමුකෝ. A කියන ළමයාගේ පොන්චි අම්මගේ පුතා තමයි B. එතකොට මේ B ගේ කෙස් බාලා තියෙන්නේ සම්පූර්ණම. ඉතින් මේ කියන්නේ අපි හිතමුකෝ ඒ පරම්පරාවි චාරිත්‍රයක් විදියට කෙස් බාලා. එහෙම කියලා හිතමුකෝ. ඔන්න දැන් කෙස් බාලා ඉන්නේ. එතකොට මහා මාතාය කියලා කියන්නේ ලොකු අම්මගේ පුතානේ. ඒ කියන්නේ ඒ ගැන මේ කියන්නේ. ඒකේ නා කෙස් බාලා හිටියේ නැහැ. ඒ පුතාව අල්ලගෙන ඒ කියන්නේ දැන් මේ ඒව අල්ලගෙන කෙස් බානවා. මේක තව ටිකක් විස්තර කරනවා. මෙතන කියන්නේ දැන් මෙයා කැමති නෑලු කෙස් බාන්න. කෙස් බාන්න අකමැති. ඊට පස්සේ දැන් නිදාගෙන ඉන්න අතරේ දන්නේම නැතුව කෙස් ටික බාලා. පැහැදිලිද? ඊට පස්සේ සෝ උට්ටාය අහන්නකෝ යූල මාතාය පුත්තෝති චින්තේසි. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් නැගිටලා බලද්දි කෙස් නැ මම කුංචි අම්මගේ පුතාවත් කියලා හිතනලු කියනවා. කියන්නේ නැගිටලා බලද්දි කෙස් නැ ඔළුව අත ගාලා බලද්දි කෙස් නැ Tamanටම හිතනලු මම කුංචි අම්මගේ පුතාවත් එහෙමයි කියලා තියෙන්නේ. එවං අහං නුකෝස්මි ඉති අංකා හෝති. මේ විදිහේ මම ඉන්නවද නැද්ද මම වෙන කෙනෙක්ද يعني මම නැද්ද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ නෝනුකෝස්මි මේ කියන්නේ තමන්ගේ නැති බව ගැන සැක කරනවා. ඒකට කතාවක් වුණා කියනවා. එක මිනිස්සෙක් මාළුන්ව අල්ලන්ඩ වතුරේ ගොඩ වෙලාවක් දැන් බැහැලා හිටියා. ඒ ඉද්දි ටික වෙලාවක් යද්දි දැන් කකුල් හොඳටම සීතල වෙලා. මේකේදී තව පාඩයක් මෙතන කියනවා සේත බුහුතං සීති බුහුතං කියලා මතක විදියට එතනදිත් කියන්නේ සුදු පාට වුණා කියලා. ඒ අර්ථ දෙකම ගැලපෙනවා කියලා කියන්නේ. දොර දැන් අපි හිතමුකෝ දැන් කකුල් හොඳටම සීතල වෙලා තමන්ගේම කකුල දැන් තේරෙන්නේ නැහැ. තමන්ගේ වගේ තේරෙන්නේ නැහැ. මාළුවෙක් කියලා හිතලා අරන් ගිය ආයුධයකින් කකුල තමන්ගේම කකුලට ගහ ගන්නවා. ඒකට ඒ කියන්නේ තමන්ගේ ශරීරය නෙවෙයි කියලා. ඒක එහෙම නෙවෙයි කියලා හිතෙනවා. තමන්ගේ ශරීරය තමන්ගේ නෙවෙයි කියලා හිතෙනවා. පැහැදිලිද? එකක් වෙන්න පුළුවන් අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. තව කෙනෙක් ඒ වගේ සොහනකට ළඟ තිබුණු කෙතක් තියෙනවා. ඒක ඉතින් රෑ ඒ කෙත ආරක්ෂා කරමින් ඉතින් දැන් ටිකක් බයයි අවස්සෙත්. ඊට පස්සේ ඇකිලිලා අකුල් දෙකම අකුලගෙන ඉන්නේ නැති මේ කියන විදිහට අකුලගෙන නිදාගෙන හිටියා. ඇහැරෙනවත් එක්කම තමන්ගේ දනිස් දෙක කොහොම පේන්න තියෙන්නේ. ඇකිලිලා නිදාගෙන ඉද්දී ඇහැරෙනවත් එක්කම දැන් දනිස් දෙක කොහොම පේන්න තියෙනවා. ඇහැරුණු ගමන්ම සෝ පටි බුද්ධිත්වා අත්තනෝ ජන්නුකානි දේයක්ඛාති චින්තෙත්වා පහරි. මේ නම් යක්කු දෙන්නේ දෙන්නද කියලා තමන්ගේම කකුලට ගහගත්තයි කියනවා. ඒකට ඒ තමන්ගේ ශරීරය තමන්ගේ නෙවෙයි කියලා වැටහෙන අවස්ථාවගෙනයි ඒ කියන්නේ. ඉතින් මේ උදාහරණ කියන්නේ ඉතින් අර පෙලේ තියෙනවනේ මේ පාඩය. ඒක තව පැහැදිලි කරා. ඉතින් එහෙම අවස්ථා තියෙනවා නේද? අපිත් දැකලා තියෙනවා සමහර වෙලාවට පූසෝ එහෙම. දැන් තමන්ගේම වලිගේ පොළවනවා. ඒ කරලා ඒකම හපාගෙන කෑ ගහනවා සමහර විට නේද? ඒකම හපාගෙන විදුනම කෑ ගහනවා. අපි දැකලා තියෙනවා ඒ වගේ ඒවා. නිසා සමහර වෙලාවට තමන්ගේම ශරීරයේ කොටසක් තමන්ගේ නෙවෙයි කියලා ඉතිවිලි ඇති වෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඊට පස්සේ තියෙන කිප් කෝ අස්මි. එතකොට තමන් ක්ෂත්‍රිය කෙනෙක් වෙලා තමන්ගේ ක්ෂත්‍රිය භාවය සැක කරනවා කියන එකයි තේරුම. තමන්ගේ තියෙන තත්වය නැත්නම් තමන්ගේ කුලය හරි ඒ වගේ දෙයක් සැක කරනවා කියන එකයි. ඊට පස්සෙ කරන්නේ දෙවි කෙනෙක් වෙලා තමන්ගේ දේවත්වය නොදන්න කෙනෙක් නම් නැහැ. දැන් දෙවි කෙනෙක් වුණාම තමන් දෙවියෙක් කියලා දන්නවනේ. නමුත් ඒ වගේ කෙනෙකුට වුණත් මේ විදිහේ සැකයක් ඇති වෙන්න පුළුවන් කියනවා. මම රූපී දෙවියෙක්ද අරූපී දෙවියෙක්ද කියලා. ඒ වගේ සැක ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඔන්න ඊට පස්සේ විස්තර කරන්නේ ක්ෂත්‍රිය වගේ අය දන්නේ නැත්තේ ඇයි? එහෙම සැක ඇති වෙන්න පුළුවන් කොහොමද? මොකද ඒ අයගේ කුල ගෝත්‍රවල ඒ අයගේ කුලයේ උප්පත්තිය ඒ අය දන්නේ නැහැ. එතකොට දැන් ඇත්තටම කොහොමද මේ කෙනා ඒ කෙනාගේ කුල පරම්පරාවේ ආරම්භයත් ඇතැම් විට 100%ක් Taman දන්නේ නැහැ. Taman කොහෙද ඉපදුනේ කියලා දන්නේ නැහැ. දැන් සමහර විටක වෙන කුලයක ඉපදුණු කෙනෙක්ව රජ කුලයක හදාගන්න බැරිද? එහෙමත් පුළුවන්. එහෙම නැතුව තව දෙයක් වෙන්න පුළුවන්. රජ පරම්පරාවක් ඉන්නවා. ඒ පරම්පරාවේ කලින් හිටපු අය වෙන මිශ්‍ර වීම වෙලා තියෙනවද දන්නේ? එහෙමත් සැක ඇති වෙන්න පුළුවන්. එහෙදිනේ. ඒකට ඒ නිසාත් සැක ඇති වෙන්න පුළුවන්. දැන් රජ බිසවගේ කුසින් ඉපදුනාට තාත්තා රජුරුවමද කියලා සැක ඇති වෙන්න බැරිද? පුළුවන්. සැක ඇති වෙන්න පුළුවන්. එතෙන් ගිහි අයටත් මම පැවිද්දෙක්ද කියලා සංඥා ඇති වෙන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ මේ පොත්තලික කියලා මෙතන කියන්නේ මේ විදියට ඇඳුම් ඇඳගත්තු කිරිසක්. ගස්වල තියෙන පොතු ආදිය ඇඳුම් විදියට ඇඳපු අය කියලා තියෙනවා. ඊට අමතරව මේ විදියට වෙස් ගන්නවපු වගේ අදහස් අර්ථයක් තමයි කියලා තියෙනවා. එතකොට එතෙන් විතර එහෙම වෙන්න පුළුවන්. මමත් පැවිද්දෙක්ද දන්නේ නැහැ. මට පැවිදි බව හැම්බුණාද දන්නේත් නැහැ කියලා ගිහි කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන්. පැවිදි කෙනෙකුටත් සැකයක් ඇති වෙන්න පුළුවන්. මගේ පැවිදි කියන උපසම්පදා විනය කර්මය උනාද දන්නේ නැහැ, නැද්ද දන්නේත් නැහැ. ඒ නිසා මං ගිහියෙක්ද දන්නේ නැහැ. එහෙමත් සැක ඇති වෙන්න පුළුවන්. එතෙන් මිනිස්සුන්ටත් රජවරු වගේ මිනිස්සුන්ට මම දෙවි කෙනෙක්ද දන්නේ නැහැ කියලා ඒ වගේ අදහස් ඇති වෙන්න පුළුවන්. මොකද තමන් හිතන පතන දේවල් ලැබෙද්දි මනුස්ස ලෝකෙම තමයි ওই දිව්‍ය ලෝකෙත් ඇත්තේ. දැන් ඔය මටත් ඔය හිතූප ඇතු දේවල් පහළ වෙන්නේ කියලා කෙනෙකුට හිතවිලි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන් විදි ගැනයි මේ කියන්නේ. පැහැදිලි නේද? ඊට පස්සේ මේ කතං නුකෝස්මි ඒ වගේ පාඨ කලින් කියපු විදිහටම තමයි අර්ථය ගණ්ඩ කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා තමන්ගේ අභ්‍යන්තරයේ යම් ජීවයක් තියෙනවා. ඒ ජීවය උසයිද දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ ශරීරය ගැන නෙවෙයි මේ කියන්නේ. මේ ශරීරයට අමතරව යම් කිසි ජීවයක් මේ ශරීරයේ තියෙනවා කියලා හිතන. දැන් මේ අපි හිතන විදිහ නෙවෙයි මේ කියන්නේ. පැහැදිලි නේද? දැන් බාහිර ඇතැම් අයට මේ විදිහේ සිතිවිලි එන්න පුළුවන් කියන එකයි කියන්නේ. දැන් කොහොමද වෙන්න පුළුවන්නේ? ඒ කෙනා හිතනවා මේ ශරීරයට අමතරව යම්කිසි ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මය මේ දැන් ඇඟ මේ වගේ තිබුණාට සමහර විට ඒ ආත්මය මිටිද දන්නේත් නැහැ. දිගයිද දන්නේ නැහැ. උසයිද දන්නේත් නැහැ. ඒ විදිහේ අදහස් ඇති වෙනවා. ඊට අමතරව ඉතින් මේ රස, චතුරාංශ, චලාංශ, අට්ඨාංශ ඔය විදිහේ මේ සැකත් ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ ශරීර සංඛාණය නම් ඉතින් නොදන්න කෙනෙක් නැහැ. මේ කියන්නේ ශරීර සංඛාණය දැන් අපේ ශරීරයේ හැඩය ගැන නොදන්න කෙනෙක් නැහෙනේ. නමුත් මේ ශරීරය ඇසුරු කරගෙන පවතින ආත්මය මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් කියලා කියන්නේ. හතර ඇස්ද දන්නෙත් නැහැ. මේ ආත්මය හතර ඇස් දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ අට්ඨාංශ, චලාංශ, චඩාකාරද දන්නේ නැහැ මේ විදිහට කියලා කියලා තියෙනවා. හරි. මේ ඇති වෙන්න පුළුවන් සැක ගැනයි ඉතින් වෙන්න පුළුවන් ඉතින් අපිට ඇති නොවුනට මේවා නේද? ඇති වෙන අය ඉන්න පුළුවන්නේ ඒ නිසා තමයි දේශනා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පාඩය පැහැදිලි කුතෝ ආගතෝ සෝ කුහිංගාමි භවිස්සති කියලා තමන්ගේ මේ ආත්ම භාවය පැමිණි තැන සහ මේ භවයේ පසුව යන තැන ගැන සැක කරනවා කියන එකයි ඒ ටික මං හිතන්නේ පැහැදිලිය. මේ ටික තව ටිකක් කියාගෙන ගිහිල්ලා ටික ප්‍රශ්න එහෙම කතා කරමු නැත්නම් අපිට අද මේකත් ඉවර කරගන්න බැරි වෙයි නේද? ඒ නිසා ටිකක් අපි ඉක්මනින් යන්න හිතන් ඉන්නේ පිටුපිට. ඉතින් ඊට පස්සේ මේ විචිකිච්ඡා ශීර්ෂයෙන් ditthi ආසවය දක්වන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදියට ඊළඟ දේශනාව ආරම්භ කළේ. මේ විදියට වැරදි විදියට මෙනෙහි කරද්දී ඒ කිනාට මෙන්න මේ ditthi ඇති වෙන්න පුළුවන් කියලා දේශනා කරනවා. මේ පහළ සඳහන් වෙන ditthi ටික ඇති වෙන්න පුළුවන් ඒ කිනාට. පේනවා ඇති. 19 ඡේදේ. මේ විදියට මෙනෙහි කරද්දී අත්තිමේ අත්තාතිවා අස්ස සච්චතෝ තේතතෝ ditthi uppajjati. මගේ ආත්මයක් ඇත්තේද? එහෙම නැත්නම් මට ආත්මයක් තියෙනවද? තියෙනවා කියලා. මට ආත්මයක් තියෙනවා. ඊළඟ එක මට ආත්මයක් නැහැ කියලා ditthiyak උපදිනවා. ඊළඟට තමන් තමත්ම හඳුනා ගන්නවා. එහෙම නැත්නම් ආත්මයක් හඳුනා ගන්නවා කියලා අදහසක් ඉතින් අපි ඒවා ඉස්සරහට විස්තර කරනවා. එහෙම නැත්නම් ආත්ම වූ දෙයකින් ආත්ම නොවන දෙයක් හඳුනා ගන්නවා කියලා ditthiyak ඇති වෙන්න පුළුවන්. ආත්ම නොවන දෙයකින් ආත්මයක් හඳුනා ගන්නවා කියලා ditthiyak ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ආපහු ditthiyak ඇති වෙන්න පුළුවන් මේ දේවල් අත්විඳින මේ කතා බහ කරන මේ හොඳ නරක දේවල් වල විපාක විඳින්නා වූ මේ ආත්මයක් තියෙනවා. ඒක නිත්‍යයි, ධුවයි, శాశ్వතයි, වෙනස් නොවන ස්වභාවයෙන් යුක්තයි. ඒ තියෙන විදියටම තියෙනවා කියලා අදහසක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට ditthi ඇති වෙන්න පුළුවන්. මේ විදිය ditthi ටිකක් ඇති වෙන්න පුළුවන් කියලායි කියන්නේ. පැහැදිලි නේද? ඒකට අර විදියේ වැරදියට මෙනෙහි කිරීම කරද්දී මෙන්න මේ විදියේ ditthi ඇති වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් අර අවබෝධයෙන් තොරව සත්පුරුෂයන්ව ඇසුරු කරන්නේ නැතුව ධර්මය ගැන දන්නේ නැතුව අපි කල්පනා කරන්න ගත්තොත් එහෙම මේ ජීවිතය කියන්නේ මොකක්ද? මේ මනුස්සයෙක් කියලා කියන්නේ කවුද? ඒ දේවල් මෙනෙහි කරන්න ගත්තොත් මෙන්න මේ විදියට වැරදි මෙනෙහි කිරීම උපදින්න පුළුවන්. ඒ නිසා දැන් මේ කියපු විදියේ වැරදි ditthi ඇති වෙන්න පුළුවන්. අපි ඒවා එකින් එක කතා කරනවා ඊළඟට. මෙතන මේ කියන්නේ මේ වැරදියට මෙනෙහි කිරීම නිසා ඒ විචිකිච්ඡා සහිත ආකාරයෙන් නුනුවණින් මෙනෙහි කරන කෙනාට මෙන්න මේ කියන විදියේ වැරදි ditthi හයක් ඇත්ෙන්න පුළුවන්. පළවෙනි එක අත්තිමේ අත්තා. මොකක්ද ඒකේ තේරුම? ආත්මයක් ඇත. ඒකට මේක శాశ్వత ditthiyak. සියලු කාලයන්වල තමන්ගේ ඇති බව ගන්නවා. එහෙම නැත්නම් එක දිගටම පවතින ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැති එක දිගට පවතින ආත්මයක් තියෙනවා. ඒක තමයි පළවෙනි ditthiya. පැහැදිලි ඇති. ඒක සත්‍යතෝ තේතතෝ කියලා කියන්නේ සත්‍ය වශයෙන් සහ ස්ථිර වශයෙන් කියන එකයි තේරුම. ඊළඟ දෙවෙනි ditthiya නත්ථිමේ අත්තා. මට ආත්මයක් නැහැ. එතකොට මේක උච්ඡේද දිට්ඨිය. පැහැදිලි නේද? උච්ඡේද කියන එක තේරෙනවා. ඒව ගැන අපි කලිනුත් කතා කළා. ඒ ඇත්තා වූ සත්වයාගේ ඒ ඒ තැන්වල විභවය, එහෙම නැත්නම් ඒ විනාශ වීම. දැන් මෙතනදී මේ ඇත්තා වූ සත්වයාගේ කියලා කියන්නේ සම්මුති වශයෙන් අපි කියන කතාවක්. එතකොට මේ પરම්පරා වශයෙන් පවතින සන්තතිය ඒ කෙනා පිළිගන්නේ නැහැ. මේ භවයෙන් පස්සේ මේ සන්තතිය නාම සන්තතිය ආදී දිගට පවතිනවා කියන එක මේ කෙනා පිළිගන්නේ නැහැ. ඒ කෙනා හිතනවා මේ භවයේ මරණයෙන් පසුව ඒ නාම සන්තතියක් පවතින්නේ නැහැ කියලා. පැහැදිලිද? එහෙම ගැනීම තමයි නත්තිමේ අත්තා කියලා ගැනීම. ඊට පස්සේ අත්නාව අත්තානං සංජානාමි කියලා කියන්නේ මෙතන සංඥා ස්කන්ධය. දැන් එතකොට තේරුම දැන් සංජානාමි කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එකනේ. එතකොට හඳුනා ගැනීම කරන්නේ සංඥා ස්කන්ධයෙන්. හඳුනා ගැනීම කරන්නේ සංඥා චෛතසිකයෙන්. එතකොට මේ කෙනා හිතනවා මේ සංඥාව කියන්නේ ආත්මයක්. ඒ වගේම ඒ ඉතිරි ස්කන්ධ කියන්නේ ආත්මයක්. එතකොට මේ සංඥා ස්කන්ධය කියන මම අනිත් ස්කන්ධ හඳුනා ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් තමන්ගේ රූපය දිහා බලද්දී රූපය ඒ කෙනා හිතන්නේ කොහොමද? මේ රූපයත් මමම තමයි. ඒක අඳුරගන්නෙත් මමම තමයි. එතකොට මම කියන මේ සංඥාව මගේ රූපය කියන මේ රූපස්කන්ධය අඳුරගන්නවා. පැහැදිලිද? එතකොට හිත කියන ස්කන්ධ ගැනත් ඒ විදියයි. පැහැදිලිද? ඊට පස්සේ අත්නාව අනත්තානම් කියන තැනදී සංඥා ස්කන්ධය එහෙම නැත්නම් මේ දේවල් අඳුනාගන්නේ ආත්මයයි කියලා ගන්නවා. ඉතිරි ස්කන්ධ ආත්ම නෙවෙයි කියලා එයා සලකනවා. දැන් මේක හැමෝටම ඇති වෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි අපි කලින් කිව්වේ. එතකොට මේ විදිහේ අදහස් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. දැන් කලින් මේ බුද්ධ කාලේ හිටපු මිනිස්සු අතර හිටියා ඇතැම් අය මේ සංඥාව තමයි ආත්මය කියලා සැලකුවේ. ඉතිරි ස්කන්ධ ආත්මය කියලා සලකන්නේ. ඇතැම් අය විඥාන ස්කන්ධය ආත්මය විදිහට සලකනවා. ඇතැම් අය ස්කන්ධ පහම ආත්මය කියලා සලකනවා. ඇතැම් අය මේ පහෙන් කෝකක් හරි එකක් හෝ කීපයක් ආත්මය කියලා සලකනවා. අන්න ඒ වගේ විවිධ අයට ඇති වෙන්න පුළුවන් විවිධ දික්ටි ගැනයි මෙතන මේ විස්තර කරන්නේ. ඊළඟට විස්තර කරන්නේ අනත්තනාව අත්තානං සංජානාති කියන තැන සංඥා ස්කන්ධය ආත්ම කියලා සලකන්නේ නැහැ මේ කෙනා. හැබැයි ඉතිරි ස්කන්ධ ආත්මයයි කියලා සලකනවා. පැහැදිලිනේ? එතකොට ආත්මයක් නොවන ආත්ම නොවන සංඥාව විසින් ආත්මයක් වූ ඉතිරි ස්කන්ධ හඳුනා ගන්නවා කියලා ඒ දැනගන්නවා කියන එකයි මේකේ තේරුම. එතකොට මේ කියපු ඔක්කොම උඩ කියපු ටික සාස්වත සහ උච්ඡේද දික්ටි. ඊට පස්සේ පාඨයක් ආවා පේනවති මෙතන මෙන්න මේ විදිහේ දික්තියක් ඇති වෙනවා. අතවා 50 දික්තියෝති යෝ මේ අයන් අත්තා වදෝ වදී වේදෙයෝ తත්‍ර తත්‍ර කල්යාණ පාපකාණං කම්මාණං ওই විදිහට ඒ පාඨයයි විස්තර කරන්නේ. ତොර මේකත් සාස්වත දික්තියේම තවත් ඇති වෙන්න පුළුවන් ආකාරයක් ගැනයි මේ කියන්නේ. මෙතන වදති වදෝ කියලා කියන්නේ කතා කරන කියන එකයි තේරුම. වේදයති කියන්නේ වේදනා විඳින්නා වූ කියන එකයි තේරුම. වේදනා අනුභව කරන කියන එකයි. කෙටියෙන්ම කිව්වොත් ඒ තැන්වල ඒ කතා කිරීම ආදී කටයුතු කරන ඒ වගේම වේදනා විඳින්නා වූ නিত্য වූ ස්ථිර වූ සාස්වත වූ වෙනස් වීමටපත් නොවන්නා වූ මම කියලා කෙනෙක් ඉන්නවා කියන එකයි තේරුම. මෙතන සස්සති සමන් කියන පාඨයේ විස්තර කරන්නේ ඒ කාලේ ව්‍යවහාරයක් තිබිලා තියෙනවා මේ ඉර හඳ වගේ දේවල් වලට සස්සති කියලා. සස්සතියෝ සස්සති. එතකොට ඒ සස්සතිහි සමන් සස්සති සමන් කියලා නිරුක්තිය දීලා තියෙනවා. අන්න ඒ කියපු ඉර හඳ මහ පොළව වගේ දේවල් හා සම වූ කියන එකයි. ඒ කියන්නේ බොහෝ කාලයක් පවතින කියන එකයි. පැහැදිලිද? අන්න ඒ විදිහට තමන්ගේ ආත්මය ඒ විදිහේ එකක් පවතිනවා කියලා මේ කෙනා හිතනවා. මේ විදිහේ දිට්ඨියක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට මේ අධ්‍යක්ීම් විඳින්නේ දැන් කවුරු හරි කෙනේ බණින්දි මේ බැනුම් අහන්නේ මෙන්න මෙහෙම මම කියලා කෙනෙක්. ඒ මම නැති වෙන්නේ නැහැ. ජීවිතේ නැති වුණාට මම නම් මම මැරෙන්නේ නැහැ. අන්න ඒ වගේ. පැහැදිලිද? දැන් මේ රූපය දිරලා ගියාට මම ඉවර වෙන්නේ නැහැ. අන්න දිගටම ඉන්නවා මම කියලා කෙනෙක්. කියලා මේ විදිහේ අදහසක් ඇති වෙනවා. පැහැදිලිද? එතකොට මෙතනදී ඊට පස්සේ විස්තර කරනවා මෙන්න මේ කොටස. ඉදං උච්චති භික්කවේ දික්ටිගතං, දික්ටිගහනං, දික්ටිකන්තරං, දික්ටිවිසූකං. ওই විදිහට එතකොට මේක වැරදි දික්තියක් කියන එකයි. දික්ටිගතං කියන එක ඉතින් ඉස්සරහට විස්තර කරන්නේ. දික්තියේව දික්ටිගතං. ඒ දික්තියටම තමයි දික්ටිගත කියලා ව්‍යවහාර කරේ. එතකොට දික්ටි ගහනන් කියලා කියන්නේ මේකෙන් නික්මෙන්න අමාරු නිසා. මේ වන ගහනය කියලා කියන්නේ වැඩි කැලෑවක් කියන එකයි. ඒ තැනකින් නික්මෙන්න අමාරුයි. අන්න ඒ වගේ තමයි මේ වගේ වැරදි දික්තියක් ඇති වුණොත් ඒක අයින් කරවන්න ලේසිද? අමාරුයි. අයින් කරවන්න අමාරුයි. ඒ වගේම මේකට කියනවා දික්ටිකාන්තාරං. දික්ටිකාන්තාරයක් මේ වගේ දික්ටි ඇති වුණොත් ඒක හරියට කාන්තාරයකට ගියා වගේ. ඇයි එහෙම කියන්නේ? මේ තේරුම කියලා තියෙනවා. කවුරු හරි පරිවර්තනය කරමු බලන්න. දුරතික්කමට්ඨේන සප්පටි භයට්ඨේන ච කාන්තාරෝ. කොහොමද පරිවර්තනය කරන්නේ? කවුද කියන්නේ? අට හරි එක්කෙනෙකුට දෙමුනේ. සුමන රතන ආයස්ම කොහමද ඊටික පරිවර්තනය කරන්න ඉක්මනට කියමු බලන්න. මේ වචනය වෙන් වෙන්නේ කොහමද කියමුද බලන්න. වචනේ හැදිලා තියෙන්නේ මනසාරායස්. කොහොමද වචනේ හැදෙන්නේ? ඉමත් නෙමෙයි. කවුද? පවර කිත් ආයස්. අනෝකම ඇස්ම කියනවද බා? අත්තකෝ විදාය ඇස්ම. අනුවට වැහිලා ඉන්නේ. ඒක කීවක කලින් නේද? ಗುಣාලංකාර. එතන මේක රකාර ආගමයක්. පැහැදිලිද? දූ අතික්කම අත්ථ කියලා වචන තුන. දූ අතික්කම අත්ථ. අත්ථ කියන එකම තමයි අට්ඨ වෙන්නේ. අත්ථේන කියන එක තමයි අට්ඨේන කියලා. එතකොට දූ අතික්කම අත්ථේන කියන එකයි වචන වෙන්වීම. දුක් කියලා කියන්නේ දුක් හේන කියන අර්ථය. පැහැදිලිද? අපහසුවෙන් ඉක්මවන අර්ථයෙන් අපි කියනවා කාන්තාර කියලා. පැහැදිලිද? දුකසේ ඉක්මවිය යුතුයි කියන අර්ථයේ දුකසේ ඉක්මවිය යුතුයි කියන අර්ථයේ ආකාර ආගමයි. මොකද්ද සූත්‍රය? ඒවා ඔක්කොම අහන්න ගිය වෙලා යනවානේ. හරි. ඒ විදිහට මේවා වචන වෙන් වෙන්නේ. ඒත් රයන්න දැක්කම දුර කියලා වෙන් කරන්නේ දැක්ක ගම. දැරදිදීනේ. ආකාර ආගමිකුත් යවමදන තරලා සූත්‍රයෙන් තියෙනවා. ඒක දු අතික්‍රම. දු අතික්‍රම අත් හේන. ඒකට තකාරයට තකාරාදීයි. අත්ත කතා අට්ඨ කතා වුණා වගේ තමයි. මෙතනත් එහෙම අත් හේන කියන එක අට් හේන වුණා. පැහැදිලිද? ඒකට බය සහිත දෙවීන් අපි ඒකට කියනවා කාන්තාර කියලා. හරියට සිංහලෙන් කාන්තාර, පාලියෙන් නම් කන්තාර. පැහැදිලිනේ? හා. ඒකට මෙන්න මේ වගේ කියලා කියන්නේ දුර්භීක්ෂ කාන්තාර, වාල කාන්තාර ආදී වගේම මෙන්න මේකත් දික්ති කාන්තාරයක් කියලා කියනවා. ඉක්මවන්න අපහසු නිසා. මොකද මේ කාන්තාරයට වැටුනොත් ඊතර වෙනවා ලේසි, ඊතර වෙනවා බොරු කියලා නේද? කියන්නේ ඊතර වෙන්න ලේසි නෑ. දැන් මේ වගේ වැරදි දික්ටි වලට ආපු අයව අත්හරවන්න පොඩ්ඩක් කතා කරලා බැලුවොත් තේරෙයි සමහර ඒවා නේද? දැන් බහැර ආගම් වල ඉන්න අය කියන පොඩ්ඩක් කතා කරලා බැලුවොත් තේරෙයි කාන්තාරයක්ම තමයි. අත්හරවන්න ලේසි නෑ. ඒක විසූක කියලා කියන්නේ සම්මා දිට්ඨිය විනිවිද යන ඊට විරුද්ධව යන අර්ථයෙන් තමයි විසූක කියලා කියන්නේ. ඊට විරුද්ධව යනවා කියන එකයි. ඇතම් කාලයකට සාස්වත දිට්ඨියට වැටෙනවා, ඇතම් කාලයකට උච්ඡේද දිට්ඨියට වැටෙනවා. මෙන්න මේ විදියට විરૂප ආකාරයෙන් සැලෙන්නේ නුයි විප්පන්දිතයි. විප්පන්දිතයක් කියලා කියනවා. දැන් මේ දිට්ඨිය තියෙන පුද්ගලයාට ඇතම් කාලයකට හිතෙනවා මම දිගටම ඉන්නවා වින්න ඇති කියලා. ඇතම් කාලයකට හිතෙනවා මරණින් මත්තේ නැති වෙලා යනවා කියලා. ඒ විදිහට වෙනස් වෙනස් සම්පූර්ණ විරුද්ධ දික්ටි වලටත් වැටෙන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. ඒතොට සංයෝජනයක්. මේක දික්ටි සංයෝජනයක්. බඳිනාර්ථේ සංයෝජන කියන වචනේ තේරුම බැඳ තබනවා කියන එකනේ. සසරේ බැඳ තබන නිසා සංයෝජනය. ඊට පස්සේ මෙන්න මේ පාඨය දික්ටි සංයෝජන සංයුක්තෝ කියන පාඨය මෙන්න මේ මෙතන තියෙන පාඨය මේ පෙන්නන. දික්ටි සංයෝජන සංයුක්තෝ භික්ඛවේ අසුතවා පුතුජනෝ පරිමුච්ඡති ජාතිය ජරාය මරණේන. ওই විදිහට දේශනාව දේශනා කරනවා. මෙන්න මේ දුක් වලින් නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ දික්ටි සංයෝජනය සංයෝජනයෙන් සසරට බැඳුණු කෙනාට. ඊට පස්සේ ඉතින් අටුවාවේ කියන්නේ කිංවා බහුනා සකල වට දුක්ඛතෝපි න මුච්ඡති. මොකද්ද තේරුම? මේ වචන වලින් කියලා ඉවර කරන්න බෑ. ඉතින් ගොඩක් කිව්වයි කියලා තේරුමක් නැහැ. මුළු සංසාර දුකෙන්ම මිදෙන්නේ නැහැ. සංසාර දුකටම අයිතිකාරයෙක් වෙනවා. සංසාර දුක්ඛස්ස භාගී හෝති. එහෙමනේ. යන්නේ සසර දුකට අයිතිකාරයෙක් බවට පත් වෙනවා. හරි. අපි මේ ටික ඉවරම කරලා ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා කතා කරමු නේද? නැත්තම් මේ ටික අපිට ඉවර කරන්න බැරි වෙයි. හරි. ඊට පස්සේ මේ 20 වෙනි ඡේදයෙන් තියෙන ටික පැහැදිලි ඇති. අර දැන් කියපු අසෘතවත් පෘථග්ජන පුද්ගලයේ කරන කටයුතු වලට සම්පූර්ණ විරුද්ධ දේවල් තමයි ශ්‍රృతවත් ආර්ය ශ්‍රාවකයෙක් සිද්ධ කරන්නේ. මොනවද? මෙන්න මේ එක්කිනා කොයි වගේද කියලා අරට සම්පූර්ණ විරුද්ධ විදියට දේශනා කරනවා. අරියානන්දස්සාවි අරිය ධම්මස්සකෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ. පැහැදිලිනේ? ආර්යයන් වහන්සේලාව දකින සත්පුරුෂ, මෙතන ඊළඟට තියෙන්නේ සත්පුරිසානං කියන වචනයත් එක්ක ඒ ටිකම යොදලා. ඉතින් අර කලින් කියපු වචනවලම විරුද්ධාර්ථය. ඒ ටික අපි ඒ නිසා වෙන වෙනම විස්තර කරන්නේ නැහැ. පැහැදිලිනේ? අර කෙටියෙන්ම කිව්වොත් මේ කෙනා සත්පුරුෂයින්ව ආර්යයන් වහන්සේලාව දකින්නවා, දකින්න කැමති, ඒ ධර්මයට ප්‍රිය කරනවා, ඒ ධර්මයේ හික්මෙනවා. පැහැදිලිද? ඒ නිසා ඒ කෙනා දන්නවා මෙනෙහි කළ යුත්තේ මොකක්ද, මෙනෙහි නොකළ යුත්තේ මොකක්ද කියලා ඒ කෙනා දැනගන්නවා. ඒ නිසා මෙනෙහි නොකළ යුතු ආකාරයට මෙනෙහි කරන්නේ නැහැ, මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි නොකර ඉද්දී, මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරද්දී ඒ කෙනාගේ කාමාශ්‍රව ආදිය උපදින්නේ නැහැ. කාමාශ්‍රව, භවආශ්‍රව ආදී ඒ ආශ්‍රව ටික උපදින්නේ නැතුව ඒ දේවල් ප්‍රහාණය වෙනවා කියන එකයි තේරුම. කෙටියෙන්ම තේරුම. පැහැදිලිද? මේ ඡේදය කියව ගත්තම අර කලින් කියපු ටිකේම අනිත් පැත්ත මේ තියෙන්නේ. පාලි පැත්ත. පැහැදිලිද? මේ ටික පොඩ්ඩක් පරිවර්තනය කරමු බලන්න. කවුරු හරි එක්කෙනෙක් මේ අන්තිම වාක්‍ය, ඒ ඡේදයේ අන්තිම වාක්‍ය කවුද? අනෝපමායස්. පරිවර්තනය කරනවා. පාලියෙන් කියමු බලන්න එතකන් කවුරු හරි එක්කෙනෙක්. අත්විදූ ආයත්. තේනවා මන්ද? මේ ටික කියවන්න තියෙන විදියටම තේනවා මන්ද? මේ අන්තිම ඡේදය තස්ස කියන තැන ඉඳලා. අමනසි කරණීයානං ධම්මානං. එනනම් ආසවා පටියන්ති. හරි, කවුද පරිවර්තනය කරන්නේ ටික? එමැත්තෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හොඳයි. පුළුවන්. කියමු බලන්න. මෙනෙහි නොකළ යුතු නොකිරීම හේතුවෙන් පංචම. මෙනෙහි නොකිරීමෙන් නැත්නම් මෙනෙහි නොකිරීම හේතුවෙන් ප්‍රහීන වන්නේය. හොඳයි, පරිවර්තනය. කට්ටිය පුරුදු වෙන්න ඕනේ වගේ. හරි. එතකොට අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා කියලා කියන්නේ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි නොකිරීමෙන්, මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කිරීමෙන් නූපන්න ආසව නූපදී කියනවා. උපන්නා වූ ආශ්‍රව ප්‍රහාණය වෙනවා. පැහැදිලිනේ? හරි, අපි ඒ ටික අසුවාවේ විස්තරේ මනස බලාගෙන යමු. එතකොට මේ එතන දිප්පී ආසව කියලා වෙන් කරලා දක්වද්දි සීලබ්බත පරාමාසයත් කාම ආසව ආදී ඇතුළතම ඇතුළත් කරලා තමයි දක්වලා තියෙන්නේ. ඒකයි මේ විස්තර කරන්නේ. දැන් මේ කතාව දැන් අපි දැනගෙන තියෙන්න ඕන. මේ පේනවා ඇති කාමසුඛ පිනිසත් භවසුඛ භවවිසුද්ධි කියන අර්ථයෙන් ඒ සඳහා තමයි අවිද්‍යාවෙන් මැඩුණා වූ මේ ශාසනයෙන් බැහැර ස්වන බ්‍රාහ්මණයෝ සීල වෘත ආදිය පරාමර්ශණය කරන්නේ. හිටියෙම කිව්වත් බැහැර ඉන්න මේ ශාසනයෙන් බැහැර ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ තාපසවරු ඒ අය මේ තමන් මොකක් හෝ වෘතයක් සමාදන් වෙලා කටයුතු කරන්නේ ඇයි? එක්කු කාම සැප ආදිය බලාපොරොත්තු වෙන. කාම සුඛ අත්තං හි. කාම සුඛත්තං හි. එහෙම නැත්නම් භව සුඛ භව විසුද්ධි අර්ථය නිසයි. මේ භවයේ සැප විඳින්න බ්‍රහ්ම ලෝකාදී හොඳ තැනක ඉපදිලා සැප විඳින්න කියන අර්ථයෙන්. එහෙම නැත්නම් මේ භවයේ විසුද්ධිය පිසයි. ඒ අය හිතන විසුද්ධියක් කියලා හිතා ගන්නවානේ මේ තත්ත්වයටපත් වුණාම විසුද්ධිය ලැබෙයි කියලා. අන්න ඒ සඳහා තමයි ඒ අය කුක්කුරවත කුක්කුරවත ආදිය සමාදන් වෙලා පුරන්නේ නේද? ඔව්, ඊට පස්සේ තියෙන විස්තර කරන්නේ අර කලින් අයෝනිසෝ මානසිකාරය කරන පෘථග්ජනයාට ඒ ආශ්‍රව උපදින විදිය දක්වලා ඊට විරුද්ධ ආකාරයෙන් ඒ වගේ ප්‍රහාණය දක්වන්න නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සුත වාචකෝ භික්ඛවේ ආදී වශයෙන් ඊට ප්‍රතිවිරුද්ධ දේශනාව ආරම්භ කළේ. පැහැදිලිද? දැන් ආශ්‍රව ටික ඇති වෙන විදිය මුලින් දේශනා කළා. දැන් එහෙමනම් ඒ ඇති වුණු ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ කොහොමද කියලා දේශනා කරන්න මේ දේශනාව ආරම්භ කළා. පැහැදිලි ඇති. ඊට පස්සේ ඉතින් ඒ කියපු ටිකේ අර්ථය සෝ ඉදං දුක්ඛාන්ති පජානාති ආදි වශයෙන් තෙලියාවනේ. ඒ කොටස වෙනක්ම ඒ දක්වා තියෙන කොටස කලින් කියපු දේශනාව අනුවත් ඊට විරුද්ධ ආකාරයෙන්ුත් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කලින් කියපු කරුණු අනුව සහ ඒ කරුණු වලට විරුද්ධ ආකාරයෙන් අපිට කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් මේ කියපු දේශනාවේ තේරුම, මේ කොටසේ තේරුම, මේ ඡේදයේ තේරුම පැහැදිලි නේ. ඒ නිසා ඒ ටික අට කතාවේ විස්තර කරන්නේ නැහැ. හරි, ඊට පස්සේ විස්තර කරනවා තව විශේෂ අර්ථයක්. මෙතන කියනවා සිකාප්පත්ත විපස්සනතෝ ප්‍රභූති යාව ගෝත්‍ර භූ තාව තදනුරූපේන අත්තේන අයං අරිය ශාවකෝති වේදිතබ්බෝ කියලා. එතකොට මෙතනදි මේ අරිය ශාවක කියන වචනය යොදලා තියෙන්නේ සිකාප්‍රාප්ත විපස්සනාවේ පටන් ගෝත්‍ර භූ ඥානය දක්වා. එතකොට ගෝත්‍ර භූ ඥානයෙන් පස්සේ ඊළඟට පහළ වෙන හිත මොකද්ද? මාර්ග ඥානය. ඒ වෙද්දී කොහොමත් ආර්යයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවනේ. මේ සිකාපත විපස්සනා කියලා කියන්නේ සංඛාරූපේක්ඛා ඥානයට. ඒක සංඛාරූපේක්ඛා ඥානයේ පටන් මේ ගෝත්‍රභූ ඥානය දක්වා ඒ කොටසේ ඒ කටයුතු කරන ඒ කොටසේ විපස්සනාව සිද්ධ කරන යෝගීන් වහන්සේ ගැන කියන්න තමයි මෙතන සුතවාකෝ භික්ඛවේ අරිය ශාවකෝ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කියලා අට කතාවේ විස්තර කරා. හරි. හරි. ඊට පස්සේ 21 වෙනි ඡේදය අපිට තියෙන්නේ නේද? ඒ ටික කවුරු හරි කියමු බලන්න. පොඩ්ඩයි කියේ. කවුද? ධම්ම විදු ආයත
අවසරයි සර්. සෝයිදන් දුක්ඛහන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස එවං යෝනිසෝ මනසිකරවතෝ තීනි සංයෝජනා තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉමේ උච්ඡන්ති බෙහෙක්කවේ ආසවා දස්සනා පහතබ්බ.
කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ? ඉදං දුක්ඛං මේ විදිහට මෙනෙහි කරනවා. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක්ඛ නිරෝධයයි. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මේ කෙනා නුවණින් මෙනෙහි කරනවා. කවුද? මේ ත්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. පැහැදිලිද? මෙන්න මේ විදිහට මෙනෙහි කරද්දී සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. දැන් ඒකයි මේ කියන්නේ. දැන් මාර්ග ඥාණයට පත්තුණු කෙනාට නම් මෙහෙම මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ ඥාණය පහළ වෙන අවස්ථාවේදී මේ අවබෝධය පිහිට වෙනවා. ඒ පිහිටනවා. එතකොට මෙතනදී විශේෂයෙන් කියන්නේ ඒකයි අර කලින් අට කතාවෙත් විස්තර කරේ. ඒ පූර්ව භාග ප්‍රතිපදාවේදී මෙන්න මේ මෙනෙහි කිරීම කරන්න පුළුවන්. පැහැදිලිද? ඒකයි මෙතන මේ තේරුම කියන්නේ. තස්ස ඒවං මන යෝනිසෝ මනසිකරෝතෝ මෙසේ නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුගේ සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. එතකොට මේක අපිට මෙනෙහි කරන කල්හි කියන අර්ථයක් ගන්න පුළුවන්. මෙනෙහි කරද්දී කියන එක. එතකොට චට්ටි. එතකොට මේ විදිහට මෙනෙහි කරද්දී සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. ඒක තමයි අට කතාවේ අපි ඒ ටික බලාගෙන යමු. සෝයිදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති යනාදී පදවල මෙන්න මේකයි අර්ථ විභාවනාව, අර්ථ විග්‍රහය, අර්ථ දැක්වීම. කොහොමද? ඔන්න ඉතිරි ටික ටිකක් වැදගත්. අපි කාට හරි කියවන්න දෙමු පොඩ්ඩක් නේද? කවුද කැමැත්තෙන් කියවන්නේ? ධම්මීස ආයස්ම පුළුවන්ද? මෙතන ඉඳන් කියමු බං. සෝ චතුසච්ච කම්මට්ඨානි පොරින්තෙන්.
සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති ආදීසු පන අයං අත්ත විභාවතා විභාවනා. සෝ චතුසච්ච කම්මට්ඨානිකෝ අරිය ශාවකෝ තණ්හා වජ්ජා
තේ භූමඛා කන්ද
දුක්ඛං තණ්හා සමුදයෝ උභින්නම් අප්පවත්ති නිරෝධෝ නිරෝධ සම්පාපකෝ මග්ගෝති ඒවං පුබ්බේව ආචරියස්ස සන්තිකේ උග්ගහිත චතුසච්ච කම්මඨානෝ අපරේන සමයේන විපස්සනා මග්ගං සමාරූල් හෝ සමානෝ තේ භූමකේ ඛන්දේ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති.
හරි. එතකොට උපායේන පතේන සමන්නාහර චේව විපස්සතිච. හරි. එතකොට මෙතන කෙටියෙන්ම කියන්නේ මොකක්ද? චතුසච්ච කම්මට්ඨානිකෝ. ඒ කවුද? චතුසච්ච කම්මට්ඨානිකෝ කියන එකේ තේරුම චතුරාර්ය සත්‍ය විපස්සනා කරන යෝගීන් වහන්සේ. එතකොට මේක කරන විදිය, එතකොට මේකයි මේ කියන්නේ. මේ යෝගීන් වහන්සේ තෘෂ්ණාව මොකද්ද? මෙතන තණ්හා වජ්ජා තේ බොහොමකා කන්දා කියන එකේ තේරුම ඥානකෝ විදායස්. තණ්හා වජ්ජා තේ භූමකා කන්දා දුක්ඛං කියන එකේ තේරුම මොකක්ද? හේමංකරායස්. නම අමතුකුණායස්. නම කියලම කියමු. සුභාවි සුභාවිත. නම අමතක වුණා. හරියට ආජ. ඥානෝපමායස්ම. කෘෂ්ණාව වර්ජනය කොට ඇති. කියන්නේ වජ්ජ කියලා කියන්නේ ඉවත් කොට. මේ තේ බොහොමක කන්ද කියලා කියන්නේ මොනවද? තේ බොහොමක කියලා කියන්නේ භූමි තුනයි. කාම, රූප, අරූප කියන භූමි තුනේ තියෙන ස්කන්ධ. ඒවායින් අපි අයින් කරනවා තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව අයින් කරන්නේ ඒක වැටෙනවනේ මෙතෙන්ද? වැදිරීම. ඒක තෘෂ්ණාව වර්ජණය කොට ඇති ත්‍රි භූමික ස්කන්ධයෝ දුක්ඛයි, දුක්ඛයයි, දුක්ඛ ආර්ය සත්‍යයයි. වැදිරීද? තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක්ඛ සමුදයයි. ඒ දෙකේම නොපැවැත්ම නිරෝධයයි. ඒ නිරෝධයට පමුණුවන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගයයි කියලා මෙන්න මේ විදිහට අල්ලතුම ගුරුවරයෙක්ගේ ළඟ මේ චතුරාර්ය සත්‍ය කමඨහන ඉගෙන ගන්න. පසුව මේ ටික විපස්සනා කරනවා. අන්න ඒ විපස්සනා කරද්දී තමයි මෙන්න මේ විදිහට තේරුම් ගන්නවා කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලි. මොනවා හරි අපහැදිලිකමක් තිබුණොත් මේ ඡේදය ඉවර වුණාම අහන්න. එතකන් ගැටලුවක් තියෙනවා නම් ලියලා හරි තියාගන්න, නැත්නම් මේ ටික අපිට කතා කරන්න වෙලාවක් මදි වෙනවා. නේද? හරි. එතකොට මේ විදිහට මෙනෙහි කරනවා. එතකොට මේ සෝතාපට්ටි මාර්ග ඥානයට පත් වෙන තාක්කල් මේ විදිහට මෙනෙහි කිරීම ශීර්ෂයෙන්ම තමයි විපස්සනාව දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහට තමන්ට හමු වෙන අරමුණු ආදී ඒ ත්‍රිභූමික ස්කන්ධ තමන් මෙනෙහි කරනවා මේ විදිහට. ශ්‍රී ලක්ෂණයට නංගවලා. පැහැදිලි නේද? ආ. එතකොට ඊට පස්සේ ඉතින් විස්තර කරන්නේ අන්න ඒ දුක උපදවන්නා වූ කෘෂ්ණාව තමයි සමුදය කියලා මෙනෙහි කරන්නේ. එතකොට මේ දුකත් දුක්ඛ සමුදයත් මෙන්න මේ තැනටපත් වෙලා නිරුද්ධ වෙනවා, නොපැවතී යනවා කියන අර්ථයෙන් අපි නිර්වාණයට නිරෝධය කියලා කියනවා. ඒ වගේ මේ නිරෝධයට පමුණුවන්නා වූ අෂ්ටාංගික මාර්ගය මේ තමයි මාර්ගය කියලා අවබෝධ කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා කියන එකයි තේරුම. හරි, ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මෙන්න මේක තමයි ඒ සඳහා තියෙන උපාය. එහෙම නැත්නම් මේ විදිහට තමයි මෙනෙහි කරන්න ඕන. ඒකට මේ මෙනෙහි කිරීම අපි කරන්නේ ලෝකෝත්තර ධර්ම හිම මෙනෙහි කරනවද? නැහැ. ඒකට අපි ඒ ලෞකික ධර්ම තමයි මෙනෙහි කිරීමට ලක් කරන්නේ. පැහැදිලිද? ඒ නිසා මෙන්න මේ විදිහට මේ මෙනෙහි කිරීම ආරම්භ කරනවා. අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු මේ ක්‍රමේට සකසන්තතියං චත්තාරි භූතානි තදනුසාරේන උපාදා රූපානි ච පරිග්ගහෙත්වායන් රූපක් හන්දෝති වවත්තේති. කොහොමද කරන්න තියෙන්නේ? මොකක්ද මේ ටික අපි පොඩ්ඩක් හෙමින් කතා කරනවා. මොකද වැදගත් නිසා. හරි, මොකක්ද මේකේ තේරුම? සොකීය సంతානයේ සතර මහා භූත ඉස්සරලා ප්‍රකට කර ගන්නවා. කොහොමද? කොහොමද එහෙම නිකම්ම හිතියම ප්‍රගුණ ඒවා ප්‍රකට වෙලා තේරෙනවද? අපි දැන් ඉගෙන ගන්නවා අභිධර්මය, එහෙම ටිකක් ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගද්දී මේ ධාතු වල ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන මේ දේවල් ඉගෙන ගන්නවා. කොයි වගේද මේ ධාතු කියලා ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගත්තු පමණින් අපට මේ ටික වැටහෙනවද? ඒ ටික කටපාඩම් කරගන්නවා. එතකොට වැටහෙනවද? එහෙම නැත්නම් ඒ ටික කටපාඩම් කරගෙන පරයන්කේක ඉඳගෙන ටිකක් කල්පනා කරනවා. එතකොට අරට වඩා ටිකක් වැටහිනවා. ඒ එතකොට වැටහිලාද? ඒකත් චින්තාමය ඥානයක්. පැහැදිලිද? අපිට මේ ධර්ම ටික හොඳට ප්‍රකටව වැටහෙන්න ගත්තොත්, මේ එකිනෙක ලක්ෂණ ආදිය ප්‍රකටව තමන් ප්‍රත්‍යක්ෂව තේරුම් ගත්තොත් අන්න ඒක තමයි මෙතනින් අදහස් කරන අවබෝධය. පැහැදිලි නේද? ඒ කතාව අපි කලිනුත් කිව්වා, මතකයි. ඒ විදිහට මේ පඨවි ධාතුව මේකයි, ආපෝ ධාතුව මේකයි. ඒ විදිහට ස්වකීය సంతානයේ තියෙන මහා භූතත් ඒ අනුසාරයෙන් ඒ මහා භූත අඳුනා ගත්තම ඊට පසුව පුළුවන් මේ මහා භූත හඳුනා ගැනීම අනුසාරයෙන් උපාදා රූපත් අඳුනා ගන්න. ඒ ටික පරිග්‍රහ කරලා මේ සියල්ලම රූපස්කන්ධයයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. පැහැදිලිද? ඒ අඳුනාගත්තු භූත රූප සහ උපාදා රූප රූපස්කන්ධයයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට ඒ විදිහට රූපස්කන්ධය ව්‍යවස්ථාපනය කරද්දී ඒ රූපස්කන්ධ ආදී අරමුණු කරගෙන උපන්නා වූ චිත්ත චෛතසික ධර්ම තියෙනවනේ. අන්න ඒ දේවල් ඒ හතර, ඒ ස්කන්ධ හතර අරූපස්කන්ධයි කියලා, ඒවා නාමයයි කියලා වෙන් කරගන්න. පැහැදිලිද? අපි මේ උදාහරණයක් විදිහට රූපස්කන්ධය අඳුනාගත්තී. අපි පඨවි ධාතුව අඳුනාගත්තා කියලා හිතමුකෝ. පඨවි ලක්ෂණය අපි අරමුණු කරලා කළා කියලා හිතින්. ඒ අරමුණු කරන්නේ හිතින්නේ. එතකොට ඒ අරමුණේ ඒ අරමුණගත්තු හිත සහ චෛතසික ධර්ම ටික තියෙනවා. ඒ ධර්ම ටික ස්කන්ධ හතරයි කියලා අපි වෙන් කරගන්න. පැහැදිලිද? ඒ හතර ඒ ටික වේදනා සංඥා සංඛාර සහ විඥාන ස්කන්ධ. පැහැදිලි නේද? ඊට පස්සේ එයින් පසුව මේ පංචස්කන්ධයෝ දුකයි කියලා ව්‍යවස්ථාපනය කරනවා. එතකොට කෙටියෙන් කියනවා නම් මෙන්න මේ ස්කන්ධ පහ නාමය සහ රූපයයි කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ නාමයත් රූපයත් සහේතු සප්පච්චයන් උප්පජ්ජති, හේතු සහිතව ප්‍රත්‍ය සහිතවමයි උපදින්නේ. සහේතු කියන වචනේ හැදුනේ කොහොමද? මේ ළඟකදී ඉගෙන ගත්තා නේද? සහේතු කියන වචනේ හැදෙන හැටි ඉගෙන ගත්තා නේද? පඨමා බහුබ්බීහි සමාස සහ හේතුනායෝ වත්තතේති සහේතු ඉගෙන ගත්තද? ඒක තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ස්කන්ධ පහ කියන්නේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව හටගත්තු දෙයක් කියලා තේරුම් අරගෙන තස්ස අයං හේතු අයං පච්චයෝති අවිජ්ජා භවතංහා කම්ම ආහාර ආදිකේ හේතු පච්චයේ වවත්තේති. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ ස්කන්ධ පහ වෙන් කරගත්තා. ඒ ස්කන්ධ පහේ හේතු සහ ප්‍රත්‍ය අපි වෙන් කරගන්නවා. කොහොමද? අවිද්‍යාව, භවතෘෂ්ණාව, කම්ම, ආහාර ආදී හේතු ආදිපදයෙන් තව චිත්ත, උතු ආදියත් කියවෙනවා. රූප ආදියට හේතු විදියට මේ කියපෝ අවිද්‍යා, භවතණ්හා ආදිය සහ කම්ම, චිත්ත, උතු, ආහාර කියන ඒ රූපයට ප්‍රත්‍ය වෙන දේවල්, මෙන්න මේ කියන දේවල් තමයි හේතු ප්‍රත්‍ය. එතකොට හේතුන් සහ ප්‍රත්‍ය කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න හේතුව සහ ඵලය අපි අඳුරගත්තා. මේ ස්කන්ධ පහ තියෙනවා. ඒ ස්කන්ධය ඒ ස්කන්ධ උපද්දවන සහ පවත්වන හේතු මෙන්න මේ දේවලුයි කියලා මෙන්න මේ ටික අඳුනගත්තා. මොනවද අඳුනගන්නේ? මෙන්න මේ දැන් අපි කියපටි. තතෝ තේසම් පච්චයානංච පච්චය උප්පන්න ධම්මානංච යතාව සරස ලක්කණං වවත්ත තෙත්වා ඉමේ ධම්මා අහුත්වා හොන්තීති අනිච්ච ලක්කණං ආරෝපේති උදයබ්බය පීලිතත්තා දුක්ඛාදී දුක්ඛ ලක්කණං ආරෝපේති අවස වත්තනතෝ අනත්තාති අනත්ත ලක්කණං ආරෝපේති එවං තීනි ලක්ඛනානි ආරෝපෙත්වා පටිපාටියා විපස්සනම් පවත්තින්තෝ සෝතාපට්ටි මග්ගං පාපුනාති කියලා විස්තර කරලා තියෙනවා. කොහොමද මාර්ග ඥානය පත් වෙන්නේ මේ විදිහ කරගෙන යද්දී? කොහොමද? මෙන්න මේ ස්කන්ධ පහ හඳුනාගත්තා. ඒ ස්කන්ධ පහේ හේතු සහ ප්‍රත්‍ය හඳුනාගත්තා. ඊට පස්සේ මේ හේතු හේතු ධර්මත් මේ ප්‍රත්‍ය ධර්මත් ඒ වගේම හේතුන් නිසා හටගත්තු මේ ස්කන්ධ පංචකයක් කියන සියල්ලම ඒ කියන දෙවර්ගයම හේතුව සහ ඵලය කියන දෙකම යථාව සරස ලක්ෂණම් වවත්ත පෙත්වා. එතකොට ඒ වායේ ස්වභාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ඒ කියන්නේ මොනවද? ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ එතකොට මේ එකිනෙක ධර්මයේ තියෙන ඒ එකිනෙකට ආවේනික ලක්ෂණ තියෙනවනේ. මේ දේවල් අපි තේරුම් ගන්නවා කොහොමද? කක්කලත්ත ලක්ෂණා පඨවි ධාතු. එතකොට මේ පෘථුවි ධාතු එහෙම නැත්නම් පඨවි ධාතුවේ ස්වභාවය මේ විදියයි කියලා අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්නවා. අන්න ඒ විදිහට ඒ සියල්ලම තේරුම් අරගෙන ඊට පස්සේ අපි ඒ එකිනෙක ධර්මයේ තියෙන මේ එකිනෙක ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ධර්මවල තියෙන සාමාන්‍ය ලක්ෂණ අපි කියනවා කලින් කිව්වේ ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ කියලා කියන්නේ ඒ එකිනෙකට ආවේනික ලක්ෂණයක් තියෙනවා. කොහොමද? මේ පඨවි ධාතුවට නම් රළු බව එහෙම නැත්නම් කර්කශ භාවය පඨවි ධාතුවේ ලක්ෂණයයි. ওই විදිහට ඒ කිනකේ ලක්ෂණ අපි හඳුනාගෙන ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂණ කියලා අපි කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ. ඒවා හැම එකකටම පොදුද නැද්ද? පොදුයි. මේ කියපු හැම එකකටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. අන්න ඒ ලක්ෂණ ටික හඳුනා ගන්න ඕන. දැන් මේ අපි විමසලා බලපු ප්‍රත්‍ය ධර්මවල සහ ප්‍රත්‍යෝත්පන්න ධර්මවල. ප්‍රත්‍යෝත්පන්න කිව්වේ ස්කන්ධ පහ. ප්‍රත්‍ය ධර්ම කියලා කිව්වේ ස්කන්ධ පහළ වෙන්න හේතු වුණ දේවල්. එහෙදිනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙනෙහි කරනවා. ඉමේ ධම්මා අහුත්වා හොන්ති ති අනිච්ච ලක්ෂණං ආරෝපේ. මේ ධර්ම කලින් නොතිවි හටගන්න. අහුත්වා නොවි හොන්ති වෙති. නොවි වෙති කියලා කියන්නේ කලින් නොතිවි පහළ වෙනවා. නොතිවි පහළ වෙනවා. ඒ වගේම තියෙන එක බංගේකත් යනවා. ඒකත් මේකටම සම්බන්ධයි. මේ විදිහට අනිත්‍ය ලක්ෂණයට නම් වෙනවා. ඒ වගේම උදය වය කියන දෙකෙන් පෙළෙන බැවින් දුක්ඛ ලක්ෂණින් යුක්තයි. උදයබ්බය පීලිතත්තා කියලා කියන්නේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන නිසා දුක් සහිතයි දුක්ඛ ලක්ෂණින් යුක්තයි කියලා තේරුම් ගන්නවා. අවස වත්තනතෝ කොහොමද මේක අපි අර්ථය පරිවර්තනය කරන්නේ? අවස වත්තනතෝ න වස වත්තනතෝ. වස වත්තන කියලා කියන්නේ වසඟයේ පවතිනවා. අවස වත්තනතෝ කියලා කියන්නේ වසඟයේ නොපවතින බැවින් අනාත්මයි. මෙන්න මේ විදියට මේ ලක්ෂණ තුනට නම්වලා ඉලිවිලින් දිගට විපස්සනාව පවත්වනවා. පැහැදිලිද? එහෙම කරගෙන යද්දී මෙන්න මේ තත්වයට පත් වෙනවා. මොකද්ද වෙන්නේ? හැමෝම කියවමු බලන්න මේ පාඩය අපි මෙතන ඉඳන් A1 කියන තැන ඉඳන්. එන්න මේ විදියට ත්‍රිලක්ෂණයට නම්වා පිළිවෙලින් විපස්සනාව පවත්වනුයේ සෝතාපට්ටි මාර්ගයට පැමිණෙයි කියන එකයි තේරුම. කරන්න තියෙන ටික මේ කිව්වේ ඈ. නිකම්ම හිතියට මේ ටික එහෙම වැටෙන්නේ නැහැ. මේ ටික මේ පේනවනේ කරන්න තියෙන ටික මේ කියන්නේ. මේ ඉස්සෙල්ලා මේ ටික හඳුනා ගන්න ඕන. ඒ ටික පැහැදිලිව වෙන්නලා හඳුනාගෙන ඊට පසුව තමයි අනුපිළිවෙලින් විපස්සනාව පවත් ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ විස්තර කරනවා මේ අවස්ථාවේදී මෙහෙම කරගෙන යද්දී චතුරාර්ය සත්‍ය එකම ප්‍රතිවේදයකින් ප්‍රතිවේද වෙනවා. අභිසමයයෙන් අභිසමය වෙනවා. එහෙම නැත්නම් අවබෝධ වෙනවා. දුක්ඛය පරිඥා ප්‍රතිවේදයෙන් ප්‍රතිවේද වෙනවා. ඒ කියන්නේ දුක පිරිසිඳ දැනගන්න. සමුදය ප්‍රහාණය කරන. සමුදය කියලා කියන්නේ දුක කියලා කියන මේ ස්කන්ධ පංචකය දුකක් කියලා පිරිසිඳලා දැනගන්නවා. මේ දුකට හේතුව වෙන තෘෂ්ණාව ප්‍රහාණය කරනවා. ඒ වගේම නිරෝධය සාක්ෂාත් කරනවා, මාර්ගය භාවනා වශයෙන් වඩනවා. මෙන්න මේ විදියට තොර විශේෂයෙන් දැනගන්නවා කියන එකයි මේ පරිඥාභි සමයෙන් හේතු තමයි ආපහු මෙතන විස්තර වෙන්නේ. තොර මේ නිරෝධය ආරම්මන දැන් මේ මාර්ග ඥානය අවස්ථාව දැන් මේ කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ මාර්ග ඥානයට පත් වෙන අවස්ථාව ගැන. එතකොට මාර්ග ඥාන අවස්ථාවේදී නිරෝධං ආරම්මනතෝ. එතකොට මේ නිරෝධය කියන නිවන ආරම්මණය වශයෙන් තමයි මේ ඥානයට වැටෙන්නේ. නිරෝධය තමයි අරමුණු වෙන්නේ. එහෙම නැත්නම් නිවනනේ ආරම්මණය මාර්ග ඥානේ අරමුණ නිබ්බාන ආරම්මණය නේද? ලෝකෝත්තර හිත්වල අරමුණ නිර්වාණයයි. ඒ නිසා නිරෝධය කියලා කිව්වේ නිර්වාණයට ඒක අරමුණු කිරීම වශයෙන් උත්. ඒ වගේම ඉතිරි සත්‍ය තුන දුක, සමුදය සහ මාර්ගය කෘත්‍ය වශයෙන්. කෘත්‍ය වශයෙන් කියලා කිව්වේ ඒ දුක නම් පිරිසිඳ දැනගන්නවා, සමුදය නම් ප්‍රහාණය කරනවා, මාර්ගය නම් වඩනවා. අන්න ඒ ටික සිද්ධ වෙනවා. එතකොට මෙතනදී කියන්නේ මම මේ දුක දැනගන්නවා ඒ විදිහේ අදහසක් ඒ අවස්ථාවේදී ඒ කෙනාට ඇති වෙන්නේ නැහැ. ඒ විලාවේදී දැන් අරමුණ නිවන අරමුණු කරගෙන පවතින හිතක් තියෙන්නේ. ඒ විදිහට පවතින අවස්ථාවේදී ඒ ඥාණය දුක පිරිසිඳ දැනීමේ කෘත්‍යය, සමුදය ප්‍රහාණය කිරීමේ කෘත්‍යයත්, මාර්ගය භක්නා කිරීමේ කෘත්‍යයත් ඒ විදිහට සිද්ධ කරනවා. පැහැදිලිද? එහෙම නැතුව මම මේ දුක දැනගන්නවා කියලා එහෙම අදහසක් නෙවෙයි ඊ අවස්ථාවේ. පැහැදිලි නේද? ඒ කියන්නේ මේ මාර්ග ඥානය පහළ වෙන මොහොතේ ඒ යෝගිතාට එහෙම අදහසක් ඇති වෙන්නේ නැහැ මම දුක දැනගන්නවා කියලා. හැබැයි ඒ විලාවේදී දැන් අරපුණ නිර්වාණාරම්මණයනේ. පැහැදිලි නේද? ඒකයි මේ කියන්නේ. මේ ඥාණයෙන් සිද්ධ කරන කෘත්‍යයන් ටිකක් මේ කියන්නේ. මේ පිටියට කරගෙන යද්දී වීසති වස්තුක සක්කාය දිට්ඨිය, අෂ්ට වස්තුක විචිකිච්ඡාව, සීලේන සුද්ධි වතේන සුද්ධි ආදී සීලබ්බත පරාමාස කියන දේවල් ප්‍රහාණය වෙනවා. පැහැදිලිද? මොකක්ද මේ ටික ඔක්කොම විස්තර කියන්නේ වෙලා යන මේ සක්කාය දිට්ඨි ආදී විසි ආකාර සක්කාය දිට්ඨි. කොහොමද රූපං මේ අත්තාති සමනුපස්ස, රූපවන්තං වා අත්තානං සමනුපස්ස, අත්තනිවා රූපං සමනුපස්ස, රූපස්මින් වා අත්තානං සමනුපස්ස. ඔය විදිහට මේ ස්කන්ධ පහට ආකාර හතර ගානේ ආකාර 20ක් තියෙනවා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒව ගැන විස්තර අපි පසුව කතා කරනවා. අපි දරමු පිටකය සාකච්ඡා කරන කාලේ. පැහැදිලිද? දැන් ඔය ඒ කියපු විදියටම ඉතිරි ස්කන්ධවලටත් සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. කොහොමද? මම රූපේ, රූපය තමයි මම කියලා හිතනවා. එහෙම නැත්නම් රූපයේ මම ඉන්නවා කියලා හිතනවා. මම තුල රූපය තියෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් රූපය සහිත මමෙක් ඉන්නවා කියලා හිතනවා. ඔය විදියට ඒ ඇති වෙන්න පුළුවන් ආකාර. පැහැදිලිද? එතකොට අන්න ඒ විදිහට සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන් ආකාර 20ක් තියෙනවා. ඒ වගේම අත්වස්තුක විචිකිච්ඡාව. බුද්ධේ කංකති විචිකිච්ඡති ආදී වශයෙන් ආපු අටවැදෑරුම් විචිකිච්ඡාවත්, ඒ වගේම මේ සීලය නිසාම සුද්ධිය ඇති වෙනවා, මේ වෘතය නිසා සුද්ධිය සිද්ධ වෙනවා කියලා හිත ගන්න සීලබ්බත පරාමාස කියන දේවලු ප්‍රහාණය වෙනවා. මොකක්ද මේ සීලේන සුද්ධි වතේන සුද්ධි කියනකේ තේරුම? දැන් සීලයෙන් සුද්ධියක් වෙනවද නැද්ද? දැන් අපි පුරණ සීලයෙන් සුද්ධියක් වෙනවද? දැන් එහෙම නැත්නම් අර මේ විසුද්ධි කතාවේදී සීල විසුද්ධි කියලා කිව්වේ මොකක්ද? සීල විසුද්ධි කියලා කිව්වේ ඒකයි මෙතන දැන් මේ කියන කතාවයි පැටලෙනවා. සීලේන සුද්ධි වතේන සුද්ධීති ඒ විදිහට ගත්තොත් ඒක සීලබ්බත පරමාසයක් කියලා කියනවා. එතකොට අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි කියලා විසුද්ධි කතාවෙදි කියන කතාවයි මේකේ මොකද්ද සම්බන්ධය, මොකද්ද වෙනස කියමු බලන්න. අරිය ධජ ආයත්ම. මොකක්ද ඒකේ? සුභාහු ආයත්ම. මොකක්ද ඒකේ සම්බන්ධයක් තියෙනවද? එහෙම නැතුව ඒකේ නොගැලපීමක් තියෙනවද ඒ කතා දෙකේ? දැන් මම ප්‍රශ්නේ අහුවේ අර සීලබ්බත පරාමාසයක් වෙන්නේ කොහොමද මේ කියන කාරණාව කියලා. ඒකේ වෙනස මොකක්ද? මෙතන ප්‍රධාන කාරණාව තමයි මේ සීලයෙන්ම පමණක් විසුද්ධිය සිද්ධ වෙනවා කියලා හිතනවා. පැහැදිලිද? මේ සීලය රැකීමෙන් විතරක් නෙවෙයි, මේ වෘතය රැකීමෙන් පමණක් නිවන් දකින්න පුළුවන් කියලා. පැහැදිලිද? එතනින් එහා සමාධි භාවනා, ප්‍රඥා භාවනා නැතිව සීලයෙන්ම පමණක් සුද්ධිය ඇති වෙනවා කියලා ගන්නවා. ඒක තමයි වැරද්ද. පැහැදිලිද? ඒක තමයි සීලබ්බත පරාමාසය. දැන් වැරදි පුහුණුවක් කරනවා කොහොමද? ඒ කියනවා අපි හිතමු තුනකෙක් වගේ හැසිරෙනවා, ගවයෙක් වගේ හැසිරෙනවා. ඒකේ කෙනා හිතනවා වෘතයක් මේ මේකෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා. ඒක තමයි සීලබ්බත පරාමාසය. හරි. ඊට පස්සේ ඉතින් කියන්නේ දැන් මෙතන ආශ්‍රව හතර අතරින් සක්කාය දිට්ඨි, සීලබ්බත පරාමාසය කියන දෙක දිප්ති ආශ්‍රවයෙන් සංග්‍රහ වෙනවා. ඒ නිසා ඒක ආශ්‍රවයක් බවටත් වෙනවා, සංයෝජනයක් බවටත් සංයෝජනක් වෙනවා, ආශ්‍රවයකුත් වෙනවා. විචිකිච්ඡාව හැබැයි සංයෝජනයක් විදියට දැක්ුවා මිසක ඒක ආශ්‍රවයක් විදියට දැක්ුවේ නැහැ. නමුත් මෙතන මේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී දස්සනා පහතප්පා ආසවා කියන පාඨයේ යටතේ විචිකිච්ඡාව දැක්ුවද නැද්ද? විචිකිච්ඡාව දැක්ුවා. ඒ කියන අර්ථයෙන් මේකටත් අපිට ආශ්‍රවයක් කියලා කියන්න පුළුවන්. ඒරයි මේ කියන්නේ එත් පරියාපන්නාත්තාපන ආසව. ආසව කියන නාමයකට යොදන්න බැරි නෑ මේ සබ්බාසව සූත්‍ර දේශනා පරියායි. පැහැදිලිද? එතන අත්ති භික්කවේ ආසව දස්සනා පහතපා කියලා ඒ යටතේ මේ ටිකක් දැක්ුවා. විචිකිච්ඡාව. පැහැදිලිද? එතකොට ඒකටත් ඒ අර්ථයෙන් ආසව කියලා කියනවා. අර ආශ්‍රව වර්ග හතර යටතේ නෙවෙයි. ආශ්‍රව වර්ග හතර දක්වන තැන නෙවෙයි. මේ සූත්‍රයේදී මේ විදිහට දක්වලා තියෙනවා කියලා කියනවා. පැහැදිලිද? පස්සේ මේ තව පාඩයක් තියෙනවා ටික තේින්නේ නෑ නේද ඒකයි. සහජ සහජාත ඒකට්ඨ සහ පහාණී කට්ඨ කියලා වචන ටිකක් තියෙනවා. ඒ ටික ටිකක් වැදගත් දැනගන්න එක. සාච යස්මා සහජාත පහාණී කට්ඨේහි සද්දින් පහීයති කියලා තියෙනවනේ. මේ කියන්නේ මේ ditthi සම්බන්ධව, ditthiya සම්බන්ධව. එතකොට මේ සහජාත ඒකට්ඨ පහාන ඒකට්ඨ කියන වචන දෙක යෙදෙන්නේ ඒකට්ඨ කියන එකේ තේරුම එකට යෙදෙනවා කියන එකයි. තේරුම ඒකට්ඨ එකට යෙදෙනවා. එතකොට සහජාත ඒකට්ඨ කියලා කියන්නේ සහජාතව ditthiyat එක්ක එකට යෙදෙන ධර්ම කියන එකයි. සහජාතව ditthiyat එක්ක සහජාතව එකට පහළ වෙන ධර්ම. එතකොට පහාන ඒකට්ඨ කියන වචනේ තේරුම ditthiya prahanaya veddi eth samaga ekata prahanaya wena dharmaya. Pahadili da? Pahadili. එළිය ගැන වැඩි විස්තර පසු අපි කතා කරමු. ඒ කියන්නේ අපි අදපු සටහනක් තියෙනවා පසු අපෙන් ඉල්ලා ගන්න එක. ඒතර මේ සාජාතී කට්ට සහ පහානී කට්ට කියන එක ගැන විස්තරයක්. එතකොට ඔන්න ඊට පස්සේ විස්තර කරනවා මේ දික්ටි ආශ්‍රවය ප්‍රහාණය වෙද්දී ඒකත් එක්ක සහජාත ගුණ දික්ටි සම්ප්‍රයුක්ත හිත අතරේ තියෙන කාම ආශ්‍රවයත් අවිජ්ජා ආශ්‍රවයත් කියන දෙන්නත් එක්ක ප්‍රහාණය වෙනවද නැද්ද? ප්‍රශ්නේ තේරුණාද? දැන් මේ දික්ටි ආශ්‍රවය ප්‍රහාණය වෙන්නේ මොන මාර්ග ඥානෙදිද? සක්කාය දිට්ඨිය සෝවාන් සෝතාපන්න මාර්ගයේ. ඒ ප්‍රහාණය වෙද්දී ඒ හිතේ ඒ මොන මොන හිද්ද ප්‍රහාණය වෙන්නේ? සෝතාපන්න මාර්ගයෙන් ප්‍රහාණය වෙන නැවත නූපදින විදියට හිත් කීයක් ප්‍රහාණය වෙනවද? අකුසල් හිත් අතරින් හිත් කීයක් ප්‍රහාණය වෙනවද? හිත් දිට්ඨි සම්ප්‍රයුක්ත හිත් හතරයි තවත් එකක් ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත හිතත් ප්‍රහාණය වෙනවා. එතකොට ඒ නිසා තමයි මෙතන මේ කියන්නේ මේ දිට්ඨියත් එක්ක සම්ප්‍රයුක්ත වෙන සම්ප්‍රයුක්ත වෙන්නේ හැබැයි දිට්ඨියත් එක්ක ලෝභසිත හතරේ තියෙන ඒ ලෝභහිත හතර විතරනේ. දිට්ඨි සම්ප්‍රයුක්ත කියලා කියන්නේ දැන් විචිකිච්ඡා හිතේ දිට්ඨිය නැහැනේ. එතකොට දිට්ඨි චෛතසිකය යෙදෙන්නේ මෙන්න මේ ලෝභසිත හතරේ. ඒ හිත් හතරේ එතකොට මේ දික්තියත් එක්ක එකට යෙදෙන්න පුළුවන් කාම ආශ්‍රවය සහ අවිද්‍යාව ආපහු උපදින්න පුළුවන්ද පසුව? ඒ කියන්නේ ඒක පහළ වෙන්න පුළුවන් හැබැයි මේ දික්තියත් එක්ක එකට උපදින්න පුළුවන්ද? බැහැ. එතකොට මේ දික්තියත් එක්ක එකට උපදින දික්තියත් එක්ක යෙදෙන්න පුළුවන් ආකාරයේ අවිද්‍යාව සහ කාම ආශ්‍රවය අවිද්‍යා ආශ්‍රවය සහ කාම ආශ්‍රවය කියන ටිකත් ප්‍රහාණය වෙනවා. හිටියෙම කිව්වොත් ඒ ප්‍රහාණ දිට්ඨියත් එක්ක එකට යෙදෙන්න පුළුවන් ආකාරයේ අවිද්‍යාව සහ කාමාශ්‍රවය අවිද්‍යාශ්‍රවය සහ කාමාශ්‍රවය නැවත සසරේ උපදින්නේ. පැහැදිලිද? දිට්ඨියත් එක්ක එකට අවිද්‍යාව සහ අවිද්‍යාශ්‍රවය සහ කාමාශ්‍රවය උපදින්න බෑ. මේ දෙකත් එක්ක එකට. පැහැදිලිද? මොකද දිට්ඨිය ප්‍රහාණය වෙන නිසා. ඒකට තමයි කියන්නේ සහජාත ඒකට් කියලා. මේකත් එක්ක සහජාතව එකට ඉන්න පුළුවන් ඉතිරි තව ආශ්‍රව දෙකක් ප්‍රහාණය වෙනවා. ඔව් ඔව් සම්ප්‍රයුක්ත කියලා. එතකොට ඊට අමතරව ඒ ප්‍රහාණ ඒ කට්ට වශයෙන් මේ දිට්ඨිය ප්‍රහාණය වෙනවත් එක්ක ඒත් එක්ක එකට ප්‍රහාණය වෙන අනිත් ධර්ම විදියට දිට්ඨි විප්‍රයුක්ත හිත්වල යෙදෙන්න පුළුවන් නාග සුපන්න ආදී ඒ තත්ත්වවල සමුර් ඒ තත්ත්ව ප්‍රාර්ථනා කිරීම වශයෙන් පහළ වෙන්න පුළුවන්ද? භවාශ්‍රවය පහළ වෙන්න පුළුවන්. දැන් භවාශ්‍රවය කියලා කියන්නේ මොකක්ද? වෙනත් භවයක ඉපදීමේ කැමැත්ත. එතකොට දිට්ඨි ආශ්‍රවයෙන් තොරව දිට්ඨි ආශ්‍රවයක් නැතිව කෙනෙකුට හිතක් ඇති වෙන්න පුළුවන් පෘථග්ජන කෙනෙකුට මට නාගයෙක් වෙලා හොඳ අභිඥා තියෙන නාගයෙක් වෙලා ඉපදිලා ටිකක් අනිත් අයට 이르දි බල එහෙම පෙන්වන්න තියෙනවා නම් හොඳයි කියලා. ඇති වෙන්න පුළුවන් වෙන්න පුළුවන් කෙනෙකුට නේද? එහෙම හිතක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ හිත දිට්ඨියත් එක්ක එකට පහළ වෙන හිතක්ද? නැහැ. මේක දිට්ඨි විප්‍රයුක්ත. ඒක දිට්ඨියක් නෙවෙයි භවආශ්‍රවයක් කියලා කියන්නේ. පැහැදිලිද? දිට්ඨි විප්‍රයුක්ත හිතවල තමයි මේ වගේ දෙයක් ඇති වෙන්නේ කියලා කියන්නේ. එතකොට ඒ තැනකදී ඒ කෙනාට ඇති වෙන්න පුළුවන් මේ භවආශ්‍රවය, ඒ භවආශ්‍රවය සෝතාපන්න ආර්යයන් වහන්සේට ඇති වෙනවද? ආපහු ඇති වෙනවද මේ විදිහට? ඇයි ඇති වෙන්නේ නැත්තේ? ඒ වගේ ලෝකයක උපදින්නේ නැති නිසා. ඒවා තිරිසන් යෝනිවලටයි අයිති. පැහැදිලිද? ඒ වගේ අන්න ඒ මට්ටමේ ඇති වෙන්න තිබුණු භවආශ්‍රවය ප්‍රහාණය වෙනවා. ඒ මොකද දිට්ඨි ආශ්‍රවය ප්‍රහාණය වෙනවත් එක්කම ඒකත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ මේක. නමුත් ඒ ප්‍රහාණය වෙනවා හා සමගම එකට ප්‍රහාණය වෙන තව ධර්මයක් වශයෙන් මේකත් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ අපායගාමි ශක්තිය නැති වෙනවනේ විප්‍රයුක්ත හිතන. පැහැදිලි නේද? ඒ නිසා තමයි ඒකට කියන්නේ පහාන ඒකට්ඨ කියලා ඒකද කියන්නේ. දිට්ඨියත් එක්ක එකට පිහිටනවා ප්‍රහාණය වෙද්දී එකට ප්‍රහාණය වෙනවා. හැබැයි සම්ප්‍රයුක්ත වෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ වගේ හිතක් එක්කම සම්ප්‍රයුක්ත වෙන අවිද්‍යා ආශ්‍රවයත් ප්‍රහාණය වෙනවා. ඒ වගේම දෝමනස්ස හිත්වල යෙදෙන්න පුළුවන්. ආනාතිපාත ආදී උපද්දවන්න පුළුවන් විදිහේ අවිද්‍යාව ප්‍රහාණය වෙනවද නැද්ද? ප්‍රහාණය වෙනවා. ප්‍රාණඝාත ආදියක් ආපහු කෙරෙනවද? සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙක් අතින්. ඒ තියා හිතක්වත් ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. චිත්තුප්පාද මත්තම් න උපජ්ජති කියලා කියන්නේ. එතකොට සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙකුට මේ ප්‍රාණඝාතයක් කරන්න තියා කරන්න ඕන කියන හිතක්වත් පහළ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒසි නෑ. එතන අපි හිතන තරම් දේසිද? හිතන තරම් දේසිත් නෙවෙයි. ඒ වගේ පොඩි තත්වයකුත් නෙවෙයි. පැහැදිලි නේද? බොහොම ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. දේසියෙන් උපදවන්න පුළුවන් උනොත් නෙවෙයි. බැරි නැහැ. නිකම්ම ඉඳලා උපදවන්න බැහැ. බොහොම දෙහස මහන්සියෙන් උසාහයෙන් නන්දෙන් යෙදෙන්න ඕන. හරි. එතකොට මෙන්න මේ හේතුව නිසා තමයි මේ ආසවා කියන වචනය බහුවචනී යෙදුවේ කියලා මෙතන කියනවා. මොකද මේක ප්‍රහාණය වෙද්දී මේ අනිත් කට්ටියත් එක්ක අනිත් යාළුවොත් එක්කම තමයි අයි කරගෙන යන්නේ. දික්කිය විතර තනියෙන් නෙවෙයි ප්‍රහාණය වෙන්නේ. ඒ දික්කියත් එක්ක එකට යෙදෙන අනිත් ආශ්‍රවත්, ඒ වගේම එකට ප්‍රහාණය වෙන අනිත් ආශ්‍රවත් එක තමයි එකටම අයින් වෙලා යන්නේ. පැහැදිලිද? ඒ නිසා තමයි බහුවචනයෙන් දැක්වේ කියලා කියනවා. එතන මේ බහුවචනය කියන්නේ කොතනද? මෙතන මේ ආසවා කියන පාඩේ ගැන කියන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඊළඟට විස්තර කරනවා දස්සනා පහතබ්බා කියන තැනදී. දස්සනන්නාම සෝතාපට්ටි මග්ගෝ. මොකද්ද තේරුම? දර්ශනීය කියලා කියන්නේ සෝතාපට්ටි මාර්ගයට කියන නම. තේන පහතබ්බාති අත්ථෝ. ඒ සෝතාපට්ටි මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතුයි යන අර්ථයයි. ඒකට දස්සනා පහතබ්බා කියන එකේ තේරුම සෝතාපට්ටි මග්ගේන පහතබ්බා කියන එකයි තේරුම. දසනා කියලා කිව්වේ සෝතාපට්ටි මග්ග කියන එක. ඇයි එතකොට මේ සෝතාපට්ටි මාර්ගයට දර්ශනය කියලා කිව්වේ? ඔන්න ඊට පස්සේ විස්තර කරනවා. අටමන් නිබ්බාන දසනතෝ. පළමුව නිවන දකින නිසා. ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක්. නනු ගෝත්‍ර භූ පඨමතරම් පස්සති. ඉතින් ඊට කලින් ගෝත්‍ර භූ ඥානයනේ නිවන අරමුණු කරන්නේ. ඒ මොකද දැන් මේ මාර්ග වීතියේදී පහළ වෙනවනේ මාර්ග ඥානයට කලින් ඒ ළඟම ගෝත්‍ර භූ ඥානය. ඒකේ අරමුණ මොකක්ද? ඒත් නිවන. නිවන තමයි අරමුණු කරන්නේ. ඒක ගැන තමයි දැන් මේ ප්‍රශ්නේ අහන්නේ. ඇයි ඉතින් ගෝත්‍ර භූ ඥානයනේ මුලින් දකින්නේ? ඇයි ඒකට දස්සන කියන්න බැරි? කියලා දැන් ප්‍රශ්නයක් අහනවා. නෝ න පස්සති. නොදකින්නේ නොවේ. දකින්නේ නැත්තේ නැහැ. දිස්වා කත්තබ්බ කිච්ඡම්පන න කරෝති. සංයෝජනානං අප්පහානතෝ. දැක්කට මාර්ග ඥානයෙන් කළ යුතු කෘත්‍ය මේ ගෝත්‍ර භූ ඥානයෙන් කරන්නේ නැහැ. මොකද සංයෝජන ප්‍රහාණය කරන්නේ නැහැ. දැන් මාර්ග ඥානයෙන් කරන්න ඕන ප්‍රධාන කෘත්‍ය තමයි සංයෝජන ප්‍රහාණය කිරීම. ඒ කටයුත්ත ගෝත්‍ර භූ ඥානයෙන් වෙනවද? නැහැ. නිවන නිකන් අරමුණු කරනවා විතරයි. තස්මා පස්සතිති න වත්තබ්බෝ. ඒ නිසා නිවන දැක්කයි කියලා එක කියන්න ගැළපෙන්නේ නැහැ. යත්ත කත්තචී රාජානන් දිස්වාපි පණ්ණාකාරං දත්වා කිච්ච නිබ්බත්ත්‍යා අදිත්තත්තා අජ්ජාපි රාජානන් න පස්සාමීති වදන්තෝ ගාමවාසී පුරිසෝ චෙත්ත නිදස්සනං කියලා ඒකේ උපමාවකින් විස්තර කරනවා. කොහොමද? ඔන්න එක මිනිස්සෙක් යනවා රජුරුවන්ව මුණ ගැහෙන්න. ආවද? ආව මුණ ගැහෙන්නද? රජතුමාව මුණ ගැහෙන්න යනවා. ඒ ගිහිල්ලා පිටමෝ ඒ මනුස්සයාට කරන්න දුන්න මොකක්කෝ කටයුත්තක් තියෙනවා. ඒ කටයුත්ත ගැන විස්තර ටිකක් අහගන්න හරියට පැහැදිලි නැතිකමට ඒක ගැන විස්තර කතා කරන්නයි යන්නේ කියලා. ඒ වුණාට මොකද වෙන්නේ? දැන් මේ මනුස්සයා ඉතින්ද යද්දි දකින්නවා රජුරෝ රජතුමා වෙන කොහේ හරි ගමනක් යනවා පිටත් වෙලා. ඇතා පිටේ යනවා දකින්නවා. හැබැයි දැන් මුණ ගැහෙන්න පුළුවන් වුණාද? බැරි වුණා. දැක්කද නැද්ද? දැක්කා. එතකොට කවුරු හරි අහනවා ගෙදර, ඊට පස්සේ දැන් ගිහිල්ලා ගෙදර එනවා. දැන් මුණ ගැහෙන්න බැරි වුණානේ. ඊට පස්සේ කියනවා මේ අපි හිතමුකො නෝනා අහනවා ඊට පස්සේ අද රජුරුවන් මුණ ගැහුණාද කියලා. අදත් දැක ගන්න බැරි වුණානේ කියලා කියනවා. අදත් රජුරුවන් දැක ගන්න බැරි වුණානේ කියලා කියනවා. ඒ උත්තරය දෙන්නේ ඇත්තටම දැකලා නැතුවද? දැක්කා. හැබැයි තමන්ගේ අවශ්‍ය කෘත්‍ය කරගන්න බැරි වුණා පහුවදාට ආයෙ යන්න වෙනවා. අන්න ඒ වගේ තමයි තමන්ගේ කෘත්‍ය කරගන්න බැරි වුණ නිසා ගෝත්‍රභූ ඥාණයට අපි කියන්නේ නිවන දැක්කා කියලා. දර්ශන ඥානය කියලා අපි ඒකට කියන්නේ නැහැ. පැහැදිලි නේ? අන්න ඒ විදිහට තමයි මේකට නම දුන්නේ. මේ මාර්ග ඥානයට දර්ශන කියන නම යෙදුනේ ඒ නිසයි කියලා කියන්නේ. ඒ ඡේදය ඉවරයි. ඉතුරු ටික බලන්න විදියක් නැහැ නේද? අමක් නැහැ. දැන් ගැටලු තියෙනවා නම් අහමු බලන්න. මෙතන මනසිකාර කියලා කියන්නේ ඇත්තටම මේ භාවනාවක් වැඩෙන විදිහේ මනසිකාරයම තමයි. මනසිකාර කියලා කියන්නේම මේ භාවනාවක් වැඩෙන විදිහේ මනසිකාරයම තමයි. එහෙම නැතුව මේ මොකද්ද මට පොඩ්ඩක් පැහැදිලි මදි. හරි හරි. ඒ හේතුව මෙහෙම එහෙම බෙදීමක් තියෙනවා. එතකොට අපි ඉතිරි කොටස ඉස්සරහට කතා කරද්දී කියනවා මේ සබ්බාසව සූත්‍ර දේශනාවේදී එතකොට භාවනා පහතබ්බා කියලා වෙනම දේශනා කරනවා. එතන භාවනා කියලා කියන්නේ ඇත්තටම සෝතාපට්ටි මාර්ගයෙන් පසුව ඉතිරි බොජ්ජංග ධර්ම නැවත ප්‍රගුණ කිරීම කියන එකයි. මේ අවස්ථාවේදී ඇත්තටම කරන්න තියෙන්නේ තමන් අර කලින් පෙර භාවනා මාර්ගයේ කළා වගේම නැවත වතාවක් මේ ත්‍රිලක්ෂණ විපස්සනාවම තමයි. එතකොට ඊට වඩා වෙනස් විශේෂ භාවනා මාර්ගයක් කියලා නැහැ. ඒ නිසා ඉතින් ඒ කොටස ඒ ගැන මම දැන් ප්‍රශ්න අහන්නෙත් නේද? එතකොට දැන් මානසිකාරය කියලා ඉතින් අදහස් කරන්න හැබැයි දැන් නිකම්ම ඉතින් සජ්ජායනාවක් වගේ කිරීමක් නෙවෙයි. මානසිකාරක. එතකොට අපි ඉතින් තේරුම් ගැනීම කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයම තමයි එතන බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදී උනත් හැබැයි මේ මුල් විපස්සනා ඥාන ටික වැඩිලම තමයි ඒ මාර්ග ඥාන ඵල ඥාන නම් පහළ වෙන්නේ. ඒකට එතනකත් මේ යම් මානසිකාරයක් කෙරෙන්න ඕනද? යෝනිසෝ මානසිකරෝති කියලා කියන්නේම මේ ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම කියන එක. ඒකට මෙනෙහි කිරීම කියලා කියන්නේ ඒක හොඳට ඉතේ ප්‍රත්‍යක්ෂව දකින විදියට ඉතින් දකින්න ඕන. ප්‍රගුණ කරලා තියෙන්න ඕන. එහෙනම් ප්‍රගුණ කරගෙන යද්දී ඒ කිනාට ඒක වැටෙන්න ගන්න. දැන් භාවනාමය කියලා අපි කියන්නේ අතරම දැන් අපි ඉඳගෙන භාවනා කිරීම කියන එකම අදහස් වෙන්නේ නැහැ හැමතැන. ඒකම අවශ්‍ය නැහැ. යනවනේ. ඔව්. ඒක හැබැයි මේකේ අවශ්‍යයි. මේ මුල් ටික නම් සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසානේ දැන් මෙතන කියද්දි කිව්වා සිකාපත්ත විපස්සනතෝ ප්‍රභූති යාව ගෝත්‍ර භූ කියලා පාඩයක් මම කලින් කිව්වා. හරිද? ඒ කියන්නේ දැන් මේ අවස්ථාව වෙද්දී මේ මෙනෙහි කිරීම කරන්න අවස්ථාව වෙද්දී මේ කෙනා සිකාපත්ත විපස්සනාවට ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද? අපිට මේ දස්සනා පහතබ්බා කියන කොටසදී අර සුතවා අරිය ශාවකෝ කියන පාඩේ විස්තර කරද්දී අටුවාවේ කියන්නේ මෙතන සුතවා අරිය ශාවකෝ කියලා කියන්නේ සිකාපත්ත විපස්සනාවේ පටන්. ඒ කියන්නේ සංඛාරුපෙක්ඛා අවස්ථාවේ පටන් ගෝත්‍ර භූ දක්වා. එතකොට දැන් සංඛාරුපෙක්ඛා අවස්ථාව විද්ධි අරකට පහු කරලා ඉවරයි. එතකොට මේ කෙනාට අලුතෙන් එතකොට ආපහු නාම රූප පරිග්‍රහ ආදී කරන්න දෙන්නේ නැහැ. ඒක කරලා පාස් කරලා ඉවරයි. පැහැදිලි. ඒ නිසා මෙතනින් එහාට මේ කෙනාට කරන්න තියෙන්නේ අර ලැබෙන අරමුණු ආදී හෝ වේවා ඒවත් විලක්ෂණ වශයෙන් මෙනෙහි කිරීම විතරයි. මොකද ඒ ඉතිරි කලින් කරන්න ඕන දේවල් ටික කරලා ඉවරයි. එහෙදි සත්‍ය පරිග්‍රහය ඔක්කොම කරලා ඉවරයි. ඊකාවෙත් තව එතන විස්තරයක් කියනවා. එතනත් කියන්නේ කතාවමයි. මේ දක්වා කලින් කරලා තියෙන්නේ සත්‍ය පරිග්‍රහය ඉවර කරලා තියෙන්නේ. නාම රූප වවත්තාන ආදී ඉවර. ඒ කරපු කෙනෙකුට ප්‍රමාණවත්. ඒ කෙනෙකුට ඉක්මනට මේක වැඩෙන්න පුළුවන්. එහෙමම නැහැ. අනිවාර්යයෙන්ම මාර්ග ඥාන ලැබනවා කියලා නෙවෙයි කියන්නේ. ඒ කෙනාට විපස්සනාව කියලා කරන්න තියෙන්නේ දිගටම මේ ත්‍රිලක්ෂණයම කර කර ඉන්න එක. ඒ කරගෙන කර කර ඉන්න අතරේදී ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම අවශ්‍ය ප්‍රමාණයට වැඩුණොත් මාර්ග ඥානයටපත් වෙන්න පුළුවන්. ඒක අර දිසාකාක උපමාවකින් කියන්නේ. හරියට මේ අවස්ථාවේදී අර නැව්වල අරන් යනවායි කියනවා කාක් එක්ක. කුරුල්ලෙක්වම කෙක්ව හරි ළඟ දූපතක් තියනවාද කියලා බලන්න. ඒක කොහොමද කරන්නේ? දැන් දූපතක් පේන්නේ නැති අතරමං වුණොත් පේන්නේ නැති තැනක වටේ මොකුත් පේන්නේ නැහැ කියලා හිතමු. මේ කාක් මේ කුරුල්ලව අතාරිනවා. අතහැරියම උඩට ගිහිල්ලා ඒ කුරුල්ලා වටේ බලලා දූපතක් පෙවුනොත් ඒ පැත්තට යනවා. දූපතක් පෙවුනේ නැත්තම් ආපහු ඇවිල්ලා කුඹ ගහේම වහනවා. එහෙම නැත්නම් මේ මිනිස්සු ඉන්න තැන වහනවා. පැහැදිලිනේ. අන්න ඒ වගේ කියනවා මේ සංඛාරුපෙක්ඛා අවස්ථාව. මේ අවස්ථාවේදී විපස්සනාව කරගෙන යනවා. ඒ කරද්දී මේ අවශ්‍ය ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා නම් නිවන අරමුණු වෙනවා. එහෙම නැත්නම් ආපහු සංඛාරුපෙක්ඛාවටම සෙමෙනවා. ආපහු මේ විපස්සනාවෙම පිටතට. පැහැදිලිනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මාර්ග ඥාන ලැබනවා කියලා නෙවෙයි. ඒ දක්වා යන්න පුළුවන්. ඒක මෙහාට ඉතර තියෙන්නේ අනුලෝම ගෝත්‍ර වූ විඥාන ටිකනේ. ඒ ටික පහල වෙන්නේ. ඔව් නියත විවරණ බලන්න. ඉතින් අතාරින්. ඔව්. හේතුව විදිහට අපිට හිතෙන්නේ ඒ වෙද්දී අර අධික ඇල්මක් ඒකට පිටතලා තියෙනවා. දැන් මේ කාලෙදි විපස්සනාවක් ගන්න නැහැ. විපස්සනාවක් කරු කරන්න දහමක් නැහැ. ඒ නිසා මේ දේවල් විලක්ෂණ වශයෙන් බලලා හුරු කරගෙන නැහැ. ඒකට ඒ නිසා මේ ආත්ම භාව ගැන දෙඩි ඇල්මක් තියෙන්නේ. ඒ නිසා අතහැර ගන්න බැරි වෙන්නේ කියලා තමයි හිතේ. නේද? ඔව් යවිඥාලාභියෙක්. ඒ නිසා ඉතින් ඒවට ලොකු ඇල්මක් ඇති වෙන්න පුළුවන්. ඔව් අනුලෝම කියලා එතන අදහස් කරන්නේ සංකල්පිකාව තමයි. ඔව් ඔව්. මට හරියටම නම් මතක නැහැ බලන්න. වෙන දවසක බලමුද නේ? ආ. ආ වෙන්න පුළුවන් මම තව පොඩ්ඩක් බලන්න. බලලා කියන්න. ඈ? ඥානයෙන් දකින්නවද කියලාද? පොඩ්ඩක් ප්‍රශ්නේ පැහැදිලිවම. ඒ ඥානයෙන් දැනගන්න පුළුවන්ද කියලාද? නෑ. සංඛාරුපෙක්ඛා ඥානයෙන් ඇත්තටම ඒ ඥානයේ අරමුණ සංස්කාර ධර්ම විපස්සනා කිරීමම තමයි. නෑ. ඒ ඥානයෙන් නෙමෙයි. දඬුවම් දුන්නේ නැහැ කියලාම කියනවා. නැහැ නැහැ. ප්‍රාණඝාතන කරන්නේ නැහැ කියලාම. ඔව්. ඉර කිරීමක් ඉතින් ඒත් එතුමා ඍජුව නියෝග කරනවාද කියන එක කියන්න දන්නේ නැහැ. ඔව්. සාමාන්‍යයෙන් එහෙම සෝතපන්න ආර්යයන් වහන්සේ කියන්නේ ප්‍රාණඝාතන කරන්නේ නැහැ. ඔව්. ඔව්. ඔය එතකොට ඒක මොකද්ද ඒකේ? ඔව්. ඒකේ විරෝධයක් මොකද්ද හිතන්නේ? උනොත් ඒක හෙලි කරනවා. ඔව්. ඒ කියන්නේ ඉතින් ඒ පංචශීලාදී ශික්ෂාපද කෙරීම නෙවෙයි. වෙනත් වරදක් දුනොත් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඒ තැනක හෙලි කරනවා. දැන් පිටුවක් කියමුකෝ. ඇවතක්කටපත් වෙනවා. කවුරු හරි කෙනෙක් අහනවා පිටු ශික්ෂාපදේ දන්නේ නැතුව මල් කඩනවා. පස්සේ තව කවුරු හරි සන්නාස කෙනෙක් කියනවා ආශ්මතුන් එහෙම ශිල්පදයක් තියෙනවා ආශ්මතුන් මල් කැඩුවා නේද කියලා. නෑ නෑ මං කැඩුවේ නෑ කියලා කියන්නේ නැහැ. ඔව් කියලා පිළිගන්නවා. පැහැදිලිද? ඒ වගේ දෙයක් නෑ නෑ. ලෝකවත්ය ශික්ෂාපද ඔව් වෙන්න. ඊතාමතා කොහොම ශික්ෂාපද කඩන්නේ නෑ දැන දැන. ඔව් වෙන්නේ ඔව් ඔව් සංඛා විතරණ විසුද්ධිය කියලා කියන්නේ නම් పూర్ව භාගය. ඒකට සංඛා විතරණ විසුද්ධිය ආදී සම්පූර්ණ වෙලා එතනින් පසුව ඉතිරි විසුද්ධි සම්පූර්ණ වුණාම තමයි මාර්ග ඥානයටපත් වෙන්නේ. සංඛා විතරණ විසුද්ධිය එතකොට මාර්ග ඥානයට පෙර සම්පූර්ණ වෙන්නේ. හැබැයි සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේලාම දෙවර්ගයක්. යම් කෙනෙක් අනිත්‍යානුපස්සනාව වඩ ප්‍රගුණ වෙලා අනිත්‍යානුපස්සනාව වැඩිපුර ප්‍රගුණ කරලා ඒ හේතුව නිසා මාර්ග ඥානය පහළ වෙන අවස්ථාවේදී ශ්‍රද්ධා ඉන්ද්‍රිය අධිමාත්‍ර වෙනවා නම් ඒ ආර්යයන් වහන්සේට කියනවා සද්ධානුසාරී කියලා. යම් ආර්යයන් වහන්සේ යම් යෝගීන් වහන්සේ කෙනෙක් අනත්තානුපස්සනාව වැඩිපුර ප්‍රගුණ කරලා ඒකට ත්‍රිලක්ෂණයම ප්‍රගුණ කරන්න ඕන මාර්ග ඥානයටපත් වෙන්න මාර්ග ඥානයටපත් වෙන අවස්ථාවේදී අනත්තානුපස්සනාව වැඩිපුර ප්‍රකට වෙලා අනත්තානුපස්සනාව ප්‍රකට වෙලා ඒ අනත්තානුපස්සනා මාර්ගයෙන් අනත්තානුපස්සනාව කියන දොරටුවෙන් මාර්ග ඥානයටපත් වුණා නම් උන්වහන්සේගේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිමාත්‍ර වුණ නිසා උන්වහන්සේට කියනවා ධම්මානුසාරී. එහෙනම් ඔව්. ඉතින් දැන් මාර්ග ඥානයටපත් වෙන මාර්ගස්ථාරයන් වහන්සේලා මේ දෙන්නා. මේ දෙන්නම මාර්ගස්ථයි. ඒකට ඵලයටපත් වෙන්න තව මොහොතයි තියෙන්නේ. ඊළඟ චිත්තක්ෂණය ඵලසිත. පැහැදිලිද? පසුව පසුව. ඒ වගේම අපි විස්තර ඇතුව පසුව එදා අපි සතහනක් දැම්මා. එන්නවනේ. ඒකෙත් තියෙනවා. ඒ විසුද්ධි ඥාන අනුපිළිවෙල පහළ වෙන එක. ඒක දැන්නේ නෑ මට. මාර්ග ඥානයේ ඔව් ඔව් මාර්ග ඥාන ඔව් ඔව් සත්‍ය සටහන අපිට දාන්න බැරි වෙලා අපි මේකට දාලා යන්නම් අර කෝ අයන් අභිධම්මෝ නාම කියලා අපි කලින් දවසක් කතා කළේ ඒ ෆයිල් එකේම අපි තව අමතර කරුණු කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා ඒක පසුව බලා ගන්න ඒක තමයි අපි ඉදිරිපත් කළා ඒකේ අන්තිම හරියේ අනුපිළිවෙලින් මේ ඥාන එහෙම ඇති වෙන විදිය සටහනක් දාලා තියෙනවා ඒක මීට බලව ගන්න. අදිමාත්‍ර කියලා කියන්නේ එකක් තමයි වැඩිපුර ප්‍රකට වෙන්නේ. ඒක වැඩිපුර ප්‍රකට. සමාන කියලා කියන්නේ සමාන නෙවෙයි ඒ ඒ වගේ ඉන්ද්‍රිය සමවීම කියලා කියන්නේ මාර්ග ඥානය පහළවීමට සුදුසු මට්ටමකටපත් වීම. එහෙමද කියන්නේ? එහෙම නැතු ඒවා අර මේ වෙන මොකක් හරි සමකරනවා වගේ අපිට පොදුවකින් සමකරනවා වගේ එහෙම සමාන මට්ටමක් කියලා එකක් නෙවෙයි. මේ ටිකේ විසුද්ධි ටිකයි ඒ ටික අනුපිළිවෙලට අපි සටහන දාලා තියෙනවා බලා ගන්න. මේකේ 7 වෙනි පිටුව. පිටු 10ක් තියෙනවා. 7 වෙනි පිටුව. අපි තව එකකට යන්න කියලා හිතන් හිටියේ බැරි වුණා එපා ඉස්සරහට. ඊශ්‍යාව ප්‍රහාණය වෙනවා. සෝතාපන්න මාර්ගයෙන් ඉස්සා මච්චරිය දෙන්න ප්‍රහාණය වෙනවා. සම්පූර්ණයෙන් අයින් කරනවා. අනාගාමී මාර්ගයෙන් මේ ද්වේෂය ප්‍රහාණය වෙන්නේ ද්වේෂ චිත්ත එක ප්‍රහාණය වෙන්නේ අනාගාමී මාර්ගය. හැබැයි ඊට කලින් ඉස්සා මච්චරිය කියන චෛතසික දෙක ඉස්සා මච්චරිය පහළ වෙන විදිහේ ද්වේෂ හිත් ආයි පහළ වෙන්නේ සෝතාපන්න ආරයන් වහන්සේගෙන් පස්සේ. කියලාම තියෙනවා. ඒක ඒ ටික එනවා ඉස්සරහට මේ ධම්මසංගණි අටුවාවේ. සක්ක පඤ්ච සූත්‍රේ අර්ක කියලා තියෙනවා ධම්මසංගණි අටුවාවේ. ධම්මසංගණි අටුවාවේ තමා ඊර්ෂ්‍යා මත්සාරය දෙක ප්‍රහාණය වෙනවා කියන කතාව කියලා තියෙනවා. අර්ක සක්ක පඤ්ච අටුවාවේ. එහෙම කියලා නැහැ. මොකද්ද? ඔව් ඒක තමයි. ඒ කියන්නේ එතන අටුවාවෙත් ඔය කතාවම කියනවා. ඇයි මේ ටික කිව්වේ නැත්තේ? සංයෝජන වශයෙන්. මොකද මේ සංයෝජන අතර මේ දෙක කියලා නැහැ. වැදගත්ද? සංයෝජනවලදී කිව්වේ නැහැ නේද? සංයෝජන අතර ඉස්සමච්චරිය නැහැ නේද? වැදගත්ද? ඒක සංයෝජන කතාව කියාගෙන යද්දි මේ දෙක කියන්න බෑ. මේ දෙක අහුවෙන්නේ නැති නිසා. ඔහො එතන කියලාම තියෙනවා මේ සූත්‍ර පරියායයේදී මේ දෙක කිව්වේ නැහැ. අභිධර්ම පරියායයේදී අභිධර්මයේදී නිප්පරියාය දේශනාවයි එතනදී ටීකාවේ විස්තර කරනවා. දීගණිකායේ ටීකාව. අභිධර්ම ටීකාවලත් තියෙනවා ඒක තමයි. කුක්කුච්චයේ කොටසක් තියෙනවා කොටසක් නැහැ. එකෙදි කියන්නේ විනය කුක්කුච්චය ප්‍රහාණය වෙනවා. අපි ද්වේෂ හිතත් එක්ක යෙදෙන කුක්කුච්චය ප්‍රහාණය වෙන්නේ අනාගාමි මාර්ගය. ද්වේෂ හිතත් එක්ක යෙදෙන කුක්කුච්චයක් තියෙනවනේ. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීම. තමන් කරපු වැරද්දක් සම්බන්ධව පසුතැවීම. ඔබ ගැන ඉදිරියට ඇහුවා නේද? රෝකේ කොටස් දෙකයි. කුක්කුච්චයේ කොටස් දෙකයි. විනය කුක්කුච්චය සහ අකුසල කුක්කුච්චය කියලා. ඒකේ අකුසල කුක්කුච්චය ප්‍රහාණය වෙන්නේ අනාගාමි මාර්ගය. හැබැයි විනය කුක්කුච්චය ප්‍රහාණය වෙනවා සෝතාපට්ටි මාර්ගය. විනය කුක්කුච්චය කියලා කියන්නේ කුකුස් හිතින් සැකයක් තියාගෙන දෙයක් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමු අපට ලැබෙනවා හරියට විනිශ්චය කරගන්න බැරි දෙයක්. මේක කැපයිද දන්නේ නැහැ, නැද්ද දන්නේ නැහැ. අපි හිතමු බටර් එකක් හම්බ වෙනවා චීස් වගේ. දැන් මේක චීස්ද දන්නේ නැහැ, බටර්ද දන්නේ නැහැ. හරියට විනිශ්චයන්නේ නැහැ. ඕක මේ බටර් වින් නැති කියලා වළඳනවා. විනිශ්චය හරියට කරගන්න නැතුව. එහෙම වුණොත් එවත වෙනවා. හරියට විනිශ්චය කරගන්න නැතුව නෑ බටර් වෙන්නේ නැති කියලා හරියට විනිශ්චය කරගන්න නැතුව වැළඳුවොත් එවත වෙනවා. එහෙම දෙයක් කරන්නේ සෝතාපන්න ආර්යයන්. ඒක කියලා තියෙනවා මේ විනේ කුක්කුච්චය නිසා ඇති වෙන ආපත් වලටපත් වෙන්නේ. එහෙදි ඒ කියන්නේ කුකුස් සහිතව කටයුතු කුකුස් සහිතව ඒක විනිශ්චය කරගන්න නැතුව කටයුතු කරන්න. වින කෙනෙක් නම් සමහර විට චීස්මයි නෑ මේක බටර්. මේක බටර් වෙන්නේ නැති කියලා එහෙමත් ගන්න ඉඩ තියෙනවා සමහර විට නේද? හොඳටම දකින්නවා චීස් වගේ චීස් කියලා. එහෙම නැත්නම් මොන හරි අකැප පානකයක් හම්බෙලා තියෙනවා. ඊනෝ මේක ආමිෂ මිශ්‍රයි. හොඳටම දන්නවා මේ ආමිෂ මිශ්‍රයි කියලා. නැහැ මේක ආමිෂ නෑ කියලා වලඳනවා. එහෙම කළොත් ඉති අලජීකම ඒක වෙන්නේ නැහැ සෝතාපන්න ආර්ය මාර්ගය. අපි එහෙම කරගත්තු නැති දිනක් ගැනත් ඒකත් ප්‍රියක් වෙන තමා කියලා තියෙන්නේ. කරපු අකුසලයක් හෝ නොකළ දිනක් ගැන. ඔය දෙකත් එකත් තින් අපතේත අපතේ කියලා කියන්නේ අරුණත් එක්ක දෙටින්න. ඒ ගැන අපි වැඩි විස්තර කතා කරනවා ද්වේෂ හිත් ගැන කතා කරද්දී. අභිධර්ම සාකච්ඡාවේ. ජීවිතේ සෝතාපන්න වුණොත් ඔව් යත්කින් ආරයන් වහන්සේ කෙනාට පූජාව පැවැත්වුවොත් අනිවාර්යෙන් විපාකය ගොඩක් එයි. නෑ ඒක වෙනවා. සංඝ සතු දේ දෙන්න බෑ. ඒක සම්මුති සංඝයාටනේයි. දැන් ඒ සම්මුති සංඝ කියන එක වෙන කතාවක්. ඒකට එහෙම නැත්තම් කෙනෙක් ඇහුවොත් පෘථග්ජන ස්වාමීන් වහන්සේලාට අයිතියක් තියෙනවද මේ මහා සංඝ රත්නයට කියලා පූජා කරන දේ ගන්න කියලා? අනිත් පැත්තට ප්‍රශ්නයක් ඇහුවොත් එතකොට මොකක්ද උත්තරය දෙන්නේ? දෙහෙදිනේ. ඒතර දැන් මේක අයිති අෂ්ටාර්ය පුද්දල මහා සංඝ රත්නයට. අෂ්ටාර්ය පුද්දල කියන්නේ කවුද? මාර්ග සහ ඵලස්ත ආර්යයන් වහන්සේලා. ඒතර පෘථග්ජන ස්වාමීන් වහන්සේලාට පුළුවන් ද එහෙනම් ඒවා ඒ ආර්යයන් වහන්සේලාට පූජා කරපු එක වළඳන්න කියලා ඇහුවොත් නේද? ඒක මේක ඇත්තටම විනය කර්මයක්. පැහැදිලිනේ. සම්මුති කියලා කියන්නේ දැන් සංඝ කියන සම්මුතිය කියලා මෙතන කියන්නේ ඒකේ උපසම්පදා විනය කර්මයනේ. ඒ උපසම්පදා විනය කර්ම ආදීෙන් සංඝ කියන සම්මුතිය ලැබුවායි. උපසම්පදා සාමාන්‍යර කෙනෙක් වුණා සංඝ කියලා සැලකෙනවා ඇතැම් අවස්ථාවල දැන් මේ විනය කර්මවලදී නෙමෙයි. ඉතින් ඒ සම්මුති වශයෙන් සංඝ කියලා සැලකන නිසා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට එකතු වෙලා ඒක විනය කර්ම ශීර්ෂයෙන් කරගන්න ක්‍රමයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඊ කෙනෙකුට හැබැයි රහතන් වහන්සේ කෙනෙක් වුණත් ඒ සංඝික දේ දෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. පැහැදිලි. ඒක තමයි සංඝ වචනේ අර්ථ ගොඩක් තියෙනවනේ. දක්ඛින දක්ඛිනා සංග දක්ඛින සංග නේ සම්මුති සංග ඒ නිසා ඉතින් මේ අවස්ථාවට අනුව අපි ඒ අර්ථ ගන්න ඕනේ.